අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද බ්‍රිස්බේන් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පවත්වන මේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියතුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා අභිඤ්ඤය නව ආනුපුබ්බ විහාරාති තී අරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඇත්තට මේ වගේ විශාල පිරිසක් වගේ සෑහෙන දින ගණනක් එක දිගට නේවාසික භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ අද තියෙන කාර්ය බහුල යුගයක මේ වගේ රටක කොහොම කලාතුරකින් හම්බෙන අවස්ථාවක්. ඉතින් ඒකට ඒක වටිනාකම දන්නා බොහෝ දෙනෙක් දුර බැහැර පළාත් වලින් පවා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාගේම යුතුයකමක් තියෙනවා. ඒ කාලය උපරිම ප්‍රයෝජනේ නැත්නම් අප්‍රමාදීව සතියෙන් ගත කරන්න. ඉතින් සතියෙන් ගත කිරීමේදී අපට සාමූහික වගකීමක් ඒ වගේම පෞද්ගලික වගකීමක් කියන දෙපැත්තම බලපාන. ඒ දෙක නැත්නම් මේ යෝගය හරියට යෙදුනේ නැත්නම් අපි අවස්ථාවේ ක්ෂණයේ සම්පත්තිකර අවස්ථාව අඩු කරගන්න ඉඩ තියෙනවා නැත්නම් උපරිමේ ලබන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි තමන්ටම තමන් කරන ගෞරවයක් විදියට නැත්නම් මේ භාවනා කරන අනිකෝ සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ප්‍රයෝජනය සලකලා ඒ උපරිම අනුග්‍රහය මේකට දක්වන්න ඕන. ඉතින් ඒකට සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරලද මේ අනුග්‍රහිත සූත්‍රය හැම වැඩමුළුවකදී වගේ මුලින් අපි මතු කර ගන්නවා මතක් කර ගන්නවා සියලු දෙනාගේම යහපත පිණිස ඒ දේශනාවට සරුවච්චන් වහන්සේ කොච්චර කාලයක් බලන් හිටියද කියලා හිතා ගන්න පුළුවන්. කිසිම දවසකයේ පූර්ණ අවබෝධය සියල්ල දක්නා සියල්ල දන්නා නුවණ එනකන් මේක ප්‍රකාශ කරන්න ගියේ නෑ. ඒ කියන්නේ ඒ ප්‍රයත්නේ සාම අසම්පූර්ණ නිසා. සම්පූර්ණ වුණාට පස්සේ විශාල සිවණක් පේසක් ලැහත් වෙලා සර්වඥාසේ අනුගමනය කරමින් ඒ අත්තම තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරනකොට සර්වඥාන්සේ ඒ එක එක්කෙනෙක් නැත්නම් සමූහයක් වශයෙන් වගවිය යුතු වගකී යුතු මේ අනුග්‍රහ පහක් පිටු කරලා දක්වලා තියෙනවා. ඒකට පංචෛ භික්ඛවේ අනුග්‍රහිතා සම්මාදිට්ඨියා චේතෝපල විමුක්තියා චෝති චේතෝපල විමුක්ති පලානි සංසාච පඤ්ඤාපල විමුක්තියා චෝති පඤ්ඤාපල විමුක්ති සමාපත්‍යාච කියලා මේ අපි ළඟ දැනට තියෙන දෘෂ්ටිය මේ පස්සාකාරයෙන් අනුග්‍රහ කළොත් ඒක අපි බලාපොරොත්තු වෙන්නා වූ චේතෝ විමුක්ති ඵලයේ හෝ ඵල සමාපatti නැත්නම් ප්‍රඥා විමුක්ති ඵලයේ හෝ ඵල සමාපත්තියේ අනුග්‍රහයක් වෙනවා කියන එකයි මේකෙන් සරුවචනාංශය අදහස් කරන්නේ. ඉතින් ඒ අතින් බලනකොට ඉස්සල්ලාම අපි සලකා බැලිය යුතු සාමූහික වශයෙන් තුොත් පුද්ගලික වශයෙන් ගොත් වැදගත් කාරණා තමයි සීලානුගහිතේ අපි ඔක්කොම එක ආචාර පද්ධතියක පිටන්නේ. සමාජ ධර්මයක පිටන්න ඕනේ. එහෙම නැත්නම් අපිට සාමූහික ගමනක් යන්න බෑ. ඉතින් ඒකට අපි සීලය කියලා කියනවා. හික්මීම කියලා කියනවා. සීතල විභාවය කියලා කියනවා. සදාචාරය කියලා කියනවා. ඉතින් මේ සරුවචන් වහන්සේ මේ පෙන්නන සදාචාරය බොහෝමත්ම උත්තරම දවසින් දවස ඉහළින් ඉහළට උස්සන වර්ගයේ සදාචාරය. ඉතින් ඒක අනිකුත් ආගම් ධර්මත් එක්ක බලනකොට බොහොම උසස් නිසා බොහෝ කෙනෙක් කරගන්න බෑ අමාරුයි. එහෙම නැත්නම් මේ පරිසරය යුගයයකට ගැලපෙන්නේ නැහැ කියන තරමටම ඒක අභියෝගාත්මකයි. නමුත් ඒ පරිසරයේ කෙලෙසීති බොහෝ දෙනෙක් තුසිල්ලත් ගත කරද්දිත් මගේ පුද්ගලික අත්දැකීමේ හැටියට ඒ පසුගිය අවුරුදු 40 ඇතුළත සෑහෙන පිරිසක් විශේෂයෙන්ම අපි හිතනවට වැඩි පිරිසක් ඒ සීයට වග වෙලා කටයුතු කරන්න උත්සාහ කරනවා. 100%ක් සාර්ථක නොවෙන්න පුළුවන්. නමුත් ලොකු පේවීමකින් සැදී පැහැදී ගෙන ඒකට උත්සාහ කරන හැටි බලනකොට පේනවා ඒ එක එක්කනා ඒ කරන ප්‍රයත්නය අතින් සාමූහිකව සාසනික වර්ධනයක් මේ අවුරුදු 40 ඇතුළත වෙලා තියෙනවා. විමි පවතිනවා. ඉතින් ඒක නිසා අපි වසීලි වරද්දා ගත්ත, පටලවා ගත්ත දුස්සීලියෝ එහෙම නැත්නම් අසත්පුරුෂෝ ආදර්ශයට ගන්න නරකයි. ඔය ඔක්කොම දුස්සීලියන් අසත්පුරුෂයන් අතර තාමත්ම අමාරුවෙන් ළඟ දිගට ඉහළට පීලන පිරිසක් වගේ සුසිල්වත් පිරිසක් හැදිලා ඉන්නවා. ඒක ඉතින් අර සමස්තයක් වශයෙන් බලනකොට ඒක බෞද්ධයන්ට පමණක් සීමා වෙලා නැහැ. හැම ආගමක හැම ජාතියකම හැම රටකම වගේ අර වගේ තාමත්ම හික්මිච්ච පිරිසක් තියෙනවා. ඒ පිරිස ඒ හික්මීම කරන්නේ ඇයි කියලා දැන්ට කරමින් ඉන්න ගමන් කරන්නේ ඇයි කියලා නොදන්න ගතිය හරිම සලකා බැලිය යුතු ලක්ෂණයක්. මේ සිල් සමාදන් වෙච්ච ඒකට වගවිය යුතු බෞද්ධයා පවා නොකරන විදිය කැපකිරීමකින් ඒගොල්ල කරනවා. ඒ අබෞද්ධ වීම නිසා වෙන්න ඇති යතු දන්නේ නැහැ. ඇයි මෙවැනි හික්මීමක් ශික්ෂණයක් විරමණයක් අවශ්‍ය කරන්නේ කියලා. හැබැයි ඒක කරගෙන යනවා. ඒක හරි පුදුම හිතෙනවා. ඒගොල්ලෝ ඒක විස්තර කරනවා. දැන් අපිට විස්තර කරන්න නම් විනය පොතේ අරගෙන පෙන්නන්න තියෙන බුදුහාමර මෙහෙම මෙහෙම කියලා තියෙනවා. මේ දේවල් කරන්න එපයි කියලා තියෙනවා. ඒක අපි කරනවා. අපි බුදුහාමර විශ්වාස කරනවා. ඒගොල්ලන්ට එහෙම පොතක් නැහැ. නමුත් ඒගොල්ලෝ හිතනකට වැඩිය බොහෝම සිල්ලන්තව ගත කරන එකට පේනවා. ওই ලේබල් එක නැතුණාට බෞද්ධ කියන කැපවෙච්ච පිරිස දකින්නකොට තමන් සිල්වත් වුණොත් විතරයි එවැනි සිල්ලතුන් දැක ගන්නවත් ලකින්න හම්බෙන්නේ. එවැනි සිල්ලතුන් මේ ආශ්චර්යවත් විදියට තමන්ගේ ගුණ චරිත රැකගෙන ඉන්න හැටි දැක ගන්න පුළුවන් වෙන්න නම් තමන් උසස් මට්ටමට ඔසවා තබච්ච මට්ටමකට ගන්න ඕන. ඒක සඳහා තමන්ගේ සීලේ ඉතාමත් වැදගත් වෙනවා. කවුරු හරි දුස්සීලව ඉඳගෙන හොයන්න පටන් ගත්තොත් චීන කන්නඩියක් දාලා කවුද සිල්ලන්ද කියලා මොන විදිහින්ද සම්බන්ධ වෙන්නේ. එතකොට ලියන්න වෙන්නේ නරක දෙයක්, දකින්නේ නරක දෙයක්, නිගමනයේ නරක දෙයක්. මොකද තමන් සීලක පිළිහිටලා නැති නිසා. ඒ නිසා කවුරු හරි අබෞද්ධ වේවා බෞද්ධ වේවා විනය පිළිබඳ දැනීමකින් හෝ වේවා නැතු වේවා මෙහෙම නැත්තම් මේ පරිසරය දූෂණය වීම ගැන හිතලා හෝ සත්තුන්ට කරන අනුකම්පාව ගැන හිතලා හෝ පෘථිවි ගෝලයේ රත් වෙන ගැන හිතලා හෝ සීතල වුණා නම් ඒකට අනිවාර්යයෙන්ම මේ සිල්ලුතුන්ගේ ඇසුර ලැබිලා නොබෝ කලකින් බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා මේක ගරු කරපු දෙයක් කියලා එක තේරුම් ගන්න පුළුවන් වේ. ඒ අතින් අපි පියවර කීපකින් ඉස්සරහින්නේ. එකමද අපි දන්නවා මේ මේ ශිල්පද මේ විදියට අපිට ආධාර කරනවායි කියලා ওই චේතු විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය. දෙක තමයි මේ සුත අනුගහිතේ. මනුෂ්‍යගේ ප්‍රകൃති මනස කවදාකවත් හික්මීමක් පැත්තට යන්නේ නැහැ. කවදාවත් මේ චේතු විමුක්තිය ප්‍රඥා විමුක්තිය අපේ පෘථග්ජන සැලැස්මේ නැහැ. එන්න බෑ. ඒක මාර පාක්ෂික සැලැස්මක් තියෙනවා. කවුරු හරි කෙනෙක් කියන දෙයක් අහලා නැත්නම් පරතෝකෝෂය ඇතුව තමයි ඒක එනවා නම් එන්නේ. ඉතින් මේ පරතෝකෝෂයට මුල් වෙන්නේ බුද්ධ වචනේම තමයි. ඉතින් ද්වේමේ භික්ඛවේ පච්චය සම්මාදිට්ඨිය උප්පාදාය ඛතමේ ද්වේ පරතෝච ඝෝසෝ අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ. මහණි මේ ලෝකයේ මේ මිත්‍යා දෘෂ්ටියෙන් පිරිච්ච ලෝකයේ මාර්යාගේ න්‍යාය පත්‍රය දුන මේ ලෝකයේ සම්මා දිට්ඨියක් නැත්නම් යහ දිට්ඨියක් පුලුල් දිට්ඨියක් පහළ වෙන්න නම් පරතෝඝෝෂ අවශ්‍යයි. අනුන්ට අහුම්කම් දෙන්න ඕන. ඒ නිසා අපිට කියනවා ශ්‍රාවකයෝ කියලා. ඒ ශ්‍රාවක වෙන්නේ අපි දන්නවා අපේ ප්‍රකෘති ඥාණයෙන් අපේ නයිසර්ගික චින්තනය තුළ කවදාකවත් චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති නැහැ. ඒක කෙනෙක්ගෙන් ඇහෙන්න ඕන. දෙක ඒක අහලා තේරුම් ගන්න අඩු ගානේ උකුණෙක් තරම්වත් මොලයක් තියෙන්න ඕන. යෝනිසමංස්කාරය තියෙන්න. මේ කවුරු කිව්වට මේක තේරෙන්නේ නැහැ. ඒක උකහා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ දෙක මේක තුනට පස්සේ තමයි බහුසුත භාවය, අසුවිරු ඥානය, එහෙම නැත්නම් සුත්තමේ ඥානය කියලා තියෙන්නේ. ඉතින් ඒකයි අපි මේ දවසේ වැදගත් කාලයක් බණ අහන්න ගත කරලා තියෙන්නේ. ඉතින් මේ බණ හිම හරහා තමයි ඒ අසුතං සුනාති සුතං පරියෝදාපේති ආදි වශයෙන් නාහපු දෙයක් අහන්න හම් වෙනවා. මීට කලින් අහපු දේවල් හොඳට ගැළපිලා යනවා. ආදි වශයෙන් ditta dhamma වශයෙන් ආනිසංස රාශියක් තියෙනවා. ඉතින් ඒක තමයි අවුරුදු 2600 මෙවැනි ගැඹුරු පණිවිඩයක් සාසනයක් අද දක්වාම එනකම් හේතු වුණේ. අද කාලේ වෙනකොට අධ්‍යාපන ක්‍රම රාශියක් තියෙනවා. පොත්පත්තරා දාරිකුත් විද්‍යුත් මාධ්‍ය හරහා ශ්‍රව්‍ය දෘශ්‍ය ඒ ඔක්කොටම හපං එක්කොටම වැඩි වැඩි බණක් කියනකොට අහගෙන ඉන්න එක ඒ තමයි ලෝකේ තියෙන දක්ෂම දේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක ඒ අනුශාසන පාටිහාරිය කියලා සඳහන් කරලා තිනවා. අනිකුත් පාටිහාරියන් එහෙම නැත්නම් මේ ආදේශනා පාටිහාරිය, ඉද්ධි පාටිහාරිය වගේ දේවල් අනාර්ය දේවල් වශයෙන් සලකලා මේ කෙනෙක් කතා කරනවා, කෙනෙක් අහගෙන ඉන්නවා කියන කතාව. එහෙම නැත්නම් මේ සංනිවේදන ක්‍රමය ලෝකේ ආර්ය ක්‍රමයේ විදිහට දේශනා කරලා තියෙනවා. ඉතින් අපි ඒ නිසා සීළු වැඩ බහා තබලා අතප් පිට අතක් තියාගෙන මේ බණ අහනවා කියන එක. එහෙම නැත්නම් මේ ධර්මයට ඇහුම්කන් දෙනවා කියන එක. එහෙම නැත්නම් මේ ධර්ම ගෞරවය කියන එක ප්‍රශ්න කරන්නේ නැතුව ගරු කරනවා. ඒක මොකද ලේ වලින් ඇවිල්ලා තියෙන මේ પરම්පරාවේ දිගින් දිගටම ධර්ම දේශනාවල සඳහා ගරු කරන ගතිය. තුන්වෙනි අනුගහිතය තමයි සාකච්ඡා අනුගහිතය. අපි අද දවල් කරා වගේ භාවනා කරලා නැත්නම් මේ සර්වඥ දේශිත උපදේශ මාලාව ක්‍රියාවත් කරලා ඒක ඒ වගේ ක්‍රියාවත් කරන අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් බෙදා හදා ගැනීමේදී එක්කෙනෙක් කියනවා අනිත් කියලා අහගෙන ඉන්නව නෙවෙයි, දෙපාර්ශවයටම හම්බ වෙන අවස්ථාවක් තමන්ගේ අත්දැකීම් හෙළි කරන්න. ඒකට අපි සාකච්ඡාව කියලා කියනවා. කමටහන් සුද්ධ කරනවායි කියලා කියනවා. ඉතින් එහෙම කරන්ඩ ඒක පූර්ණ විවෘත ඍජු කෙනෙකුට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එකක් වෙනවා. සාකච්ඡා කරන්නේ නැතුව එක්කෙනෙක් තව එක්කෙනෙකුට පටවනවා නම් ඒකට අපි ඒක සාකච්ඡා කියන්නේ නැහැ. ඒකට කියන්නේ අනපනත් කියලා. මේකේ එහෙම අනපනත් නැහැ. මේකේ අනක් නැති පනතක් තියෙනවා. අනකිරීමක් නැහැ. ඒ භාවනා කරපෙකනේ මේ භාවනා කරපෙකනේ දෙන්නම එකනයි දෙන්නම එක. ඒ දෙන්නගේම අදහස් වලට ඍජු අත්දැකීමට පුදුමාකාර වටිනාකමක් තියෙනවා. අන්නේ වටිනාකම හෙළි කිරීමෙන් ශාසනයට පණක් කියනවා. පුදුම පණක් කියනවා. අපි හිතනට වැඩිය අපි මේ දන්න පුංචි ටික හරි කමන්නේ. බැහැ යවෙන්න කියා කියා පාන ගතිය නෙවෙයි. තව genuට ඍජු කියන්න පුළුවන් නම් ඒ කියමන හරහා පුදුම අලුත් වීමක් වෙනවා. එක පිටියකට කියනවා නම් ඒ ධර්ම සාකච්ඡාව මුළු කයම ව්‍යායාම කරන දුර්ලභ ව්‍යායාම දෙක තුනක එකක් වෙනවා. ධර්ම සාකච්ඡා කරනකොට මුළු හදම මුළු ඇඟම අලුත් වෙන්න පටන් ගන්නවා. ඒක නිකන් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වගේ. ඒක නිසා භාවනා කරන පිරිසක් එක්ක නිකන් හිටියත් ඇති කියලා ලොකු සංසතියක් කියනවා. ඒගොල්ල සාකච්ඡා කරනකොට ඒගොල්ලෝම ප්‍රශ්න අහනවා. ඒගොල්ලෝම උත්තර දෙනවා. ඒ නිසා වැඩ කරන පිරිසක් එක්ක නිකන් හිටියත් ඇති. ඒ යුනිවර්සිටි එකේ ඉන්නකොට මම එච්චරයි අධ්‍යාපනයට දක්ෂ නැහැ. ඒත් බැච් එකේ හිටපු කට්ටිය ඉගෙනගෙන ඉගෙනගෙන ඒගොල්ලෝ විභාගෙට ඉස්සලා දවසේ ප්‍රශ්නයක් නැගලා උත්තර දෙනවා. අපිත් කියලා සයිඩ් එකෙන් කෝප්පිය තියාගෙන ඉන්නවා. ප්‍රශ්න මොනවද දන්නේත් නැහැ. උත්තර මොනවද දන්නේත් නැහැ. අරබි සෝත් බලලා කියවලා මේ පසුගිය අවුරුදු දෙක තුනේ මේ ප්‍රශ්න ආවා. ඒක මේ අවුරුදු එන්නේ නැහැ. මෙන්න මේ ප්‍රශ්න තමයි එන්නේ. ඒකට මෙන්න මේ තීසීස් එක මෙහෙමයි කියලා කියන ඉතින් අපි අහගෙන ඉන්නකොට නිකම්ම අපි චාර්ජ් වෙලා එනවා. එයිසම මේ බොඩියෝන් ඇවිල්ලා භාවනා කරන දැනක වාඩි වෙලා හිටියත් ලොකු දෙයක්. වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ලොකු දෙයක්. මොකද ඒ තරම්ම ලෝකෙ කෙලසිලා තියෙන. මෙතන නොහිටියානම් කොහෙද ඉන්නේ? ඒ කිසිම තැනක් මෙච්චර පිරිසුදු නැහැ. සාකච්ඡා කරන පිරිසක්. එහෙම කාටවත් මම අපහන්න කියනවා නෙවෙයි, ලාභ සත්කාරයට කියනවා නෙවෙයි, තමන්ගේ අද්දුටු ප්‍රත්‍යක්ෂණය කතා කරන්න. ඒකේ වටිනාකම අන්තර්ගතේ මනින්න එපා. ඒකේ වටිනාකම පහු වෙනවා, කල්යනවා, පිළුණු වෙනවායි කියලා දෙයක් නැහැ. උතුම් සජීවී ගතියක් තියෙන්නේ. ඉතින් මේ හෙලිකිරීම නැත්නම් අපි කියනවා සංනිවේදනය කියලා. අතින් බැලුවොත් බාහිර ලෝකයේ අද ඉස්සමත්ම ඉහළ IT ටෙක්නොලොජි එකේ මනුස්සකම තුප්පහිම වෙච්ච යුගේ. ඒක යොදවන්නෙම කාමෙට. ඒක යොදවන්නෙම ලාභ සත්කාර සම්මාන සිලෝකවලට. මේකේ ඒක ඇත්තෙම නැහැ. මේ කෙලින්ම කතා කරනවා Taman danna de. ඉතින් සෑ සාකච්ඡාවක් කරන්න පුළුවන් වෙන්නේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයක විතරයි. මේක අපි පිළිගන්නේ මේකමයි අනපනත කියලා පටවන දෙයක සාකච්ඡා කරන දෙයක් නෑ. ඒක gediya pidin බාර ගන්න එකයි තියෙන්නේ. සාකච්ඡා කෙරුවොත් අපාගත වෙනවා. සුද්ධ ලියවිල්ල සාකච්ඡා කරන්න බෑ. ඒක පිළිගන්න එක විතරයි තියෙන්නේ. අපේ සර්වඥාන්තේ සර්වඥ වෙලා සියල්ල මෙහෙලි දක්වලා මතක් කරලා කිව්වා මෙන්න සර්වඥ ධර්මයේ මේක සාකච්ඡාවකින් තොරව ප්‍රශ්න කිරීමෙන් තොරව බාර ගන්න එපා. එහෙම පටවන දෙයක් නෙමෙයි. බුදු සර්වඥ වහන්සේ කාගෙන්වත් ණයට ගත්ත දෙයක්වත් දෙවියන් වහන්සේගේ ප්‍රකාශයක්වත් අමනුෂ්‍ය දෙයක්වත් ගුඪ දෙයක්වත් මේක නෑ. මේක මොනම දෙයක්වත් නෑ. අත්දැක බලන්න බැරි. ඉතින් මේ අත්දැක බලන්න පුළුවන් ගතිය තමයි එහිපස්සිකයි කියලා කියන්නේ. එව බලව කියලා කියන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ධර්ම සාකච්ඡාවකට අක්‍රියව හරි කමන්නේ සම්බන්ධ වෙච්චහම හරි පුදුම මේ විටමින් ගත්තා වගේ එහෙම නැත්නම් ඒ ශක්තියක් එන්න පටන් ගන්නවා. තේරෙනවා සාසනේ තියනවායි කියලා. සී තේරෙනවා සාසනේ තියනවායි කියලා. 79 ඉඳලා 80 මම හිතන්නේ 77 විතර ඉඳලා 89 විතර නිකන් මම නිල්ල බෑන පුරුද්දක් තිබුණා. ඒ කියනවා මෙලෝ දෙයක් වත්තට ඒගොල්ලෝ කතා කරන දේ. කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ. අපබ්‍රංස ඉහළ දේවල් කතා කරගෙන. ඉතින් මාත් කිහිලෝ ඒ අහගෙන ඉන්නවා. අහල බලනකොට මේ කොයි සුද්ධ කතා කරත් මගේ ප්‍රශ්නේම තමයි. කවුරු මොනචාරියෙන් නැමත් මගේ ප්‍රශ්නමයි අහන්නේ. මං හිතුවා සුද්ධංගේ ප්‍රශ්න වෙන්නේ බජාතියක් කියලා. සුද්ධෝනේ. උන් බටහිරින් ආපේ උන්නේ. බලනකොට නෑ උන්ගෙත් ගඳ හඩු ගඳමයි. ගඳ ගඳම තමයි. ප්‍රශ්නම තමයි. එකමයි. ඒක තේරුම් ගත්තට පස්සේ ඇති වෙන යාළුකම සම්බන්ධකම ඒ නෑකම මහා පුදුම දෙයක්. ධර්ම කාරණා සම්බන්ධ. ඒ නිසා ධර්ම සාකච්ඡාවකදී පැකිලෙන්න එපා. පැකිලිය යුතු තැන් තියෙනවා. ලැජ්ජ බය වී යුතු තැන් තියෙනවා. නමුත් ධර්ම කාරණාව විවෘත කරන්න වෙච්ච වෙලාවක Tamanට උත්තර දෙන්න කෙනෙක් හම්බෙලා ඉඳි පැකිලිනොත් ඊගාව බුද්ධ කල්පේනකන් ඉඳ වෙයි. ඒ නිසා එතෙන්දි පැකිලෙන්න බෑ. යතින් බන්නෝට පොඩි උන් සත්‍යපාසලේ හරි ලස්සනයි. කිසි පැකිලීමක් නෑ. ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් කරන දේ ණයට ගැතිව නෑ. පොත්තුලින් ගැතිව නෑ. බලාපොරොත්තු වෙච්චිව නෑ. ඒක පාරටම Taman ළඟ තියෙන එක. ඉතින් අපිට පුළුවන් ධර්ම සාකච්ඡාවක නාමයෙන් පොඩි එකෙක් වෙන්න. අපිට පුළුවන් ධර්ම සාකච්ඡා නාමයෙන් ආධුනිකයෙක් වෙන්න. හරි අමාරු. ඒක අමාරුව පේනවා. මේ ඕන වුණත් හරියට ප්ලග් වෙන්න බැරිකම. ඕන වුණත් ඒ ප්‍රශ්න අගා ගන්න බැහැ. ඕන වුණත් ඒ දෙන උත්තරේ Tamanට හරව ගන්න බෑ. ඒ නිසා බුදුජානනාංශයේ පාරායන වගේ වග්ගවල තව බුදු කෙනෙක්ම වෙලා ඒ බුදුහාමුදුරුවෝ මේ බුදුහාමුදුරන්ගේ ප්‍රශ්න අහනවා. මොකද පුත්තජනියෙකුට ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා බුදු කෙනෙක් මවලා ඒ බුදුරජාණන්සේ ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ බුදුරජාණන්සේ උත්තර දෙනවා. මොකද ප්‍රශ්න කියන එක ඔය කටකානුවට කරලා බෑ. වගකීමෙන් වගකීමෙන් තමන් දකින අත්දැකීමෙන් කතා කරන්න ගියාම එක්කෙනෙක් තව කෙනෙක් එක්ක අඩුවෙදිකමක් නැහැ. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවකින් පුදුමාකාර සමතත්වයක් අදා බෙදා ගැනීම සිදු වෙනවා. පොඩි ලුකු නෑ. අපි සාකච්ඡාවක් කරනවා නම් මොනම හරි ප්‍රශ්නයක් ගන්න. ඒ ප්‍රශ්නෙට මැදි වෙච්ච කෙනත් ප්‍රශ්න සාකච්ඡා සභාවේ ඉන්නවා නම් සාකච්ඡාව සාර්ථකයි. අද සාකච්ඡා කරන ප්‍රශ්න වෙච්ච කට්ටිය කොහෙද උත්තර දෙන කට්ටියක් වෙන කොහෙද ඉඳගෙන සාකච්ඡා කරනවා මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා කවුරු හරි පිළිබඳ කතා කරනවා මේ ප්‍රශ්නෙට අදාළ කෙනක් යපහත් කරලා බිම දාලා නෙවෙයි සාකච්ඡාවට සම්බන්ධ කරපුවම පිළිච්ච ගතියක් එනවා. ඒ තුන සීලානුගහිතේ සුතානුගහිතේ සාකච්ඡානුගහිතේ කියලා මේ දක්වන අනුගහිත තුන ඇතුව තමයි අපි සීලානුගහිත මේ සමාධි අනුගහිත ප්‍රඥානුගහිත කියලා ඒ තුන ලැබුණා නිකම්ම හරියන්නේ නැහැ ඒක ක්‍රියාවත් කරන්න. ඒ ක්‍රියාවත් කරන එක තමයි ඉඳගෙන සක්මනේ එදින්දා වැඩවලදී අපි සතිය පවත්වනකොට අර ඇහුදුතු දේවල් සාකච්ඡා කරපු දේවල් එක එක පැති වලින් අර බත් පිටක් කනකොට ඒක විවිධ රස මත වෙනවානේ. එක එක වෙලාවට ලුණු රස, පැඟිරි රස, අඹුල් රස, තිත්ත රස, මිරිස් රස මතුවේ නැසේ මතුවෙලා ඉන්න පටන් ගන්න. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ අහුව දෙයයි අත්දකින්න දෙයයි අතර සමානත් ගතියක් සමාන්තර ගතියක් පේනකොට ඇතුලේ මොකද්ද වෙනවයි කියන. ඉතින් ඒකට ඒ නිසා සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත කියන දෙකත් අවශ්‍යයි. මේ අනුග්‍රහිත පහ වෙනකොට අවුරුදු කෝටි ගානකට ඉස්සෙල්ලා මිනිස්යාගේ නතර වෙච්ච පරිණාමය පටන් ගන්නවා. මනස අලුත් වෙන්න පටන් ගන්නවා. මනස මෙතෙක් කල ක්‍රියාත්මක වෙච්ච නැති ස්නායු සම්බන්ධතා එන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඇති වෙන පරිණාම මේ වෙනස බුදුජානක කරන වැඩිම අවුරුදු 7යි යන්නේ කියලා. අරියට මේ සීලය ඇතුව සුත සාකච්ඡා ඇතුව සමත විපස්සනා කරනවා නම් වෙනස පටන් ගන්නවා. වෙනස පටන් ගත්ත ගමන් තේරෙනවා. පටන් ගන්නකොටම තේරෙනවා මම ඉස්සර මනුස්සයා නෙවෙයි. මම දැන් අලුත් වෙන්න ලෑස්ති. ඒක තේරෙන එහෙම නැත්නම් ඒ කෙනා තුළ වෙනස තේරෙන පළවෙනිම ලක්ෂණ තමයි අහිංසක වෙනවා. එන්නේ නැහැ අහිංසක වෙනවා. එන්නේ නැහැ ඍජු වෙනවා. එන්නේ නැහැ අතේ පැලෙන්න ඇත්ත තමයි කතා කරන්නේ බැන්න බෑ කියන. ඉතින් මේ අහිංසක වෙන්න හරි අමාරුයි. අපි පැහිය වෙලා ඉවරයි. ඔළුව කුරුල් වෙලා ඉවරයි. අපි හිතන අහිංසක වුණොත් ඒක නෝන්ජල් කමක් කියලා. ඒක බය අඩු වීමක්. ඒක පොඩි ළමින්ගේ වැඩක්. අපි එහෙම නෙවෙයි. අපි අසෝලයි 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 කියලා කියා ගන්න හදනකොට අර ධර්මයේ වගේ තියෙන දෙයක අර සුන්දර පැත්ත නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා කොයි වෙලාවක හරි Tamanට වැටෙනවා නම් අනුග්‍රහිත පහ සිද්ධ වෙනවා මොකද වෙනවයි කියලා අපිට තේරෙනවා. සර්වඥාන්සේ ඉදිරිපිට අපි කවුද මේ අඟ උස්සන්න අඬහැර පහන්න මේ බුදුහාමුදුර ඉන්න සාසනයක මේ වැඩ කරන්නේ අපි කවුද කියලා. එන්නේ එන්නේ අර නිහතමානීකම අර අහිංසකම එනකොට එහෙම අහිංසක එහෙම නිහතමානී ගොඩක් ඕනේ නැහැ. ගොඩක් ඕනේ නැහැ. මුළු පවුලටම එකෙක් ඇති. මුළු කන්තුරුකට එක්කෙනෙක් ඇති. මුළු ගමකට එක්කෙනෙක් ඇති. හැම කෙනාම අහිංසක වෙන්න ඕනේ නැහැ. ඒ කිනාගෙන් ලැබෙන ඒ සේවය ඔය හුන්ත සස්පෙන්ෂන් තියෙන කාර් එක ෂොක් ඇබ්සෝබර් එක වගේ. කොහේ ෂොක් එකක් ආවත් එයාටක් ගාලා ඒක අරගන්න මිසක කය කාටවත් දෙන්නේ නැහැ. ඒ කාගෙන දරාගෙන ඉදිරියට යනවා. ඉතින් අන්න ඒ වගේ අපි වැඩ කරන මේ පද්ධතිය වල කොතනද ෂොක් ඇබ්සෝබර් එක තියෙන්නේ? කවුද මේක කරන්න කියලා දැනගත්තාම පේනවා අම්මා තාත්තම නොවෙන්න පුළුවන්. නමුත් එවැනි ඇතුව තමයි මේ පද්ධති දුවත් කිසිම පද්ධතියක් එහෙම නැතුව දුවන්න බෑ. ලෞකික උනත් ලෝකෝත්තර උනත්. ඉතින් ඒක නිසා යම් දවසක තමන්ට පුළුවන් වුණොත් මේ පද්ධතියෙන් එන ප්‍රශ්නයක් අරගෙන ඒට උත්තරයක් දෙන්න කිසිම කෙනෙකුට බරක් නොවන විදිහට එදාට තේරෙනවා ධර්මයේ සජීවී වෙනවයි කිය. ඉතින් මේ විදිහට මේ අනුග්‍රහිත සූත්‍රයේ තියෙන කාරණාවලදී අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. අපි බොහෝ දේවල් කැප කරලා පුළුවන් ප්‍රමාණයෙන් ඇප වෙලා පුළුවන් තරම් නිහතමානී වෙලා අපි මේ කරගෙන යන වැඩේ මේ ලාභය සත්කාරය මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඉතින් මේකට මේ වගේ අහිංසක වෙන්න වෙන්න දෙයියන්ගේ බ්‍රහ්මයන්ගේ බැල්ම හෙලෙනවා. මොකද හැම කිනා මොන හරි කරන්නේ අතමිට මොලව ගන්නද? කුට්ටිය කඩා ගන්නද? මේක නෑ. මේක එහෙම එකක් නෑ. මේක තියෙන්නේ මේ අනේ තව කවුරු හරි ඇවිල්ලා මේ පාර ආයෙන්නේ මම හරන ලිඳෙක් වතුට්ටියක් බිල පළච්චාවයි. මම මේ හදන ඒ දඬෙන් කොයි වෙලෙ හරි ඒකට වෙච්චාවයි. ඒ කියලා පෙන්තොටවල් හදනවා ඒ දඬු පාලම් හදනවා වගේ දිවා රාජ්‍ය පිම්පිනවා. ඒක නිසා මේ අනුග්‍රහය නැත්නම් අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් මේ කරුණ එනකොට ඒක තනි වචනයෙන් කියනෝ නම් කියartifactId තියෙන්නේ manussකම මතුවේ. manussකම මතුවේ. අර වණි ඕන දෙයක් ආවොත් එන්නේ උර්ග ගති. එන්නේ තිරිසං ගති. ඔය මොන ශිෂ්ටාචාර වචන දාලා කතා කරත් මකරයයි කියලා ඉන්දියාවේ මේ චීන සભ્યත්වයේ කියනවා ආකියාවි කියනවා නාගයයි කිය. අපි දන්නේ මොකද්ද මකර බලවේගයක් තියෙනවා නාග බලවේගයක් තියෙනවා මොකක්වත් නෙවෙයි. පැහැය වෙන්න ගිය ගමන් මාන්නක්කාර වෙච්ච ගමන් ওই මකරයෝ නාගයෝ තමයි වැඩ කරන්නේ. මනුස්සකම එන්න නම් අර කියන ගතිත් එක්ක එනකොට අපි ওই හිතන තරම් ඒක අමාරු නෑ. හිතන තරම් අමාරු නෑ විශේෂයෙන්ම ඔගේ පිරිසක් එකතු වෙච්චාම හරිම ලේසියි පිරිස අතර දී වෙලා යන්නේ. ගැබි බේන්නේ නැතුව. ඉතින් ඒ ගති ටික ඇති වුණාට පස්සේ හරි කුසලතාවයක් සක්‍රීය භාවයක් අවශ්‍යයි. මේක හැමදාම අපිට මේ ගුණය මේ යෝගේ ලැබෙන්නේ නැහැ. හම් වෙච්ච වෙලාව අපි වහවහ ඒ ක්ෂණ සම්පත්‍ය උපය ගන්න ඕනේ. මොකද මේක ඉක්මෝල ගියාට පස්සේ මොකක් හරි එක විචල්්‍ය සාධකයක් පැටලුනාට පස්සේ ආය හදන්න බෑ. එච හැදිච්ච වෙලාවදී අපි උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් මේක මම කතා කරපු එක මේ අපේ ධර්මදේශනා මාලාවට අදාළ එකක් නෙවෙයි. මේ වැඩමුළුව පටන් ගන්නකොට ධර්මදේශනාවලිය පටන් ගන්නකොට මේක මගේ කට හුරු වෙලා තියෙන්නේ මෙහෙම කියලා පටන් අරගන්න. ඊට පස්සේ අපි යනවා මේ ධර්මදේශනාවලියට අදාළ මාතෘකාවට. ඉතින් මම හිතානේ හිටියා මේ ධර්ම සාකච්ඡා වෙලාවේදී පිටිසෙන් අදහස් විමසන්න මොකද්ද හොඳ මාතෘකාව කියලා කොහොම කොහමරි ඕන් සතිය හොඳ වෙච්ච නිසා ඒක මතක නැති වුණා. ඉතින් ඒ නිසා මං හිතුවර දිගට කරගෙන යන මේ දසුත්තර සූත්‍රයේම ඊගාව අංකය ධර්මදේශනාවේ මාතෘකාව කරගමු කියලා. නැත්නම් දේශනාවලිය. ඉතින් ඒ අනුව අපි දසුත්තර සූත්‍රයෙන් දැන් සූත්‍ර දේශනා 80කට වෙන්න කිට් වෙන්න කරලා තියෙනවා. ඇත්තට මේකේ දේශනා 100කට මාතෘකා තියෙනවා. 10වරක් 10ක් තියෙනවා ඒකේ. ඉතින් දැන් අපි ඉන්නේ ඒකේ එකේ පොත දෙකේ පොත තුනේ පොත හතරේ පොත පහේ පොත හයේ පොත හතේ පොත අටේ පොත ඉවර කරලා නවවෙනි පොතේ. එහෙම නැත්නම් කාරණා නවය ගොනු වෙච්චි දැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක බලනකොට කාරණා දෙකක් ඉෂ්ට කරනවා. මේ දසුත්‍ර සූත්‍රය එකක් සරුවඥ දේශනා කරපු සියල්ලම අඳුන වෙන විදියට ප්‍රස්තාරගත කරනවා නැත්නම් වගුවක් හදලා දෙනවා. දෙක ඒ වගුව නිකම්ම නිකං දැනුම සඳහා නෙවෙයි නිවනට තුඩු දෙච්ච අනුපූර්ව ක්‍රමයක් අනුපූර්ව ක්‍රමයකට දක්වන. ඉතින් ඒක ඒ දසුත්තර සූත්‍රය සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේගේ ඉදිරිපත් කිරීම. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කීප වතාවක් උත්සාහ කළා තිබුණා මේ සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ මේ සාසනය ඉදිරියට යනකොට මහා ගංගාවක් ඇවිල්ලා වැලි ගන්ධකට බී ගත්තා වගේ මේක නැති වෙලා යයි. එහෙම නැති නොවීම පිණිස මේකට යම් විනය පද්ධතියක්, ආචාර ධර්ම පද්ධතියක්, සමාජ ධර්ම පද්ධතියක් සහ මේකේ දේශනාවේ හර පද්ධතිය ගොනු කරා. සර්වඥාන්ජි පුදුම විදිහට ඒක වළක්වා නෑ එහෙම ගොනු කරන්න යන්න එපා. ගොනු කිරීම හරහා මේකේ තියෙන නැවුම් ගතිය නැති වෙනවා. මේකේ තියෙන පූර්ණත්වය නැති වෙනවායි කියන්නේ. අම සාරිපුත්‍ර සාන්සේ දිගටම එදා ඉඳලා අපි ගැන බල්ලා තිබිලා තියෙනවා. අවුරුදු 1000ක් යනකොට 2000ක් යනකොට 3000ක් යනකොට ඉදිරිපත් වෙන පිරිසට මේක 100ක් නම් අතින් අතට ගෙනියන්න බෑ. නමුත් සැකිල්ල හරපද්ධතිය පංජරය අස්ති පංජරය වගේ රැක ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක පිළිබඳව ප්‍රයත්න දෙකක් කරලා තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒ මොකද උන්වහන්සේ බුද්ධ ඥානාසිර කලින් පිරුණා පානවා. එතකොට ඉදිරියේදී බුද්ධ ඥානසේ නැති කාලෙක ගුණ කිරීමේ වගකීමකට ඉන්න නෑ ඒ පරිනිර්වාණය නිසා. ඒ නිසා උන්වහන්සේ සංගීති සූත්‍රය සහ දසුත්තර සූත්‍රය කියලා දිග සූත්‍ර දෙකක් සාරිපුත්‍ර සාන්සගේ නමින් සංග්‍රහ වෙලා තියෙනවා දීඝනිකායේ අවසාන සූත්‍ර දෙක විදිහට. ඒ සංගීති සූත්‍රයේදී උන්වහන්සේ සැලැස්මක් හදලා තිනවා. සර්වඥාන්සේ නැති දවසක සංඝයාට ඕනේ නම් දේශනා කරපු සියල්ලේ මාත්‍රකාටික සැකිල්ලක් සකස් කරන්න ඕන නම් සංගීතයක් කියලා කියන්නේ එක්ක ගායනා කිරීම සඳහා පෙරහුරුවක් වගේ මාත්‍රකාටික සංග්‍රහ කරලා තිනවා ඒ සංගීත සූත්‍රයේ බුද්ධ ජනන්සේ එකතු එකේ කාරණා මෙන්න මෙච්චරක් දේශනා කරලා තිනවා පිටු කරලා තියෙනවා එක සූත්‍රයේ කාරණා දෙක ගන්න ලියනවා මෙන්න මෙච්චර සූත්‍ර ගණක් තියෙනවා එක සූත්‍රයේ කාරණා තුනක් සංග්‍රහ කරන වෙලාවක් හතරක් සංග්‍රහ කරන වෙලාවක ආදි වශයෙන් 10 11 දක්වාම දිගින් දිගට එක එක සූත්‍රයේ කඩංගු කාරණා සම්බන්ධයෙන් පෙළ ගැස්මක් කරලා තියෙනවා මේක තමයි පස්සේ ඔය අංගුත්තර නිකාය කියලා ගොණ වෙලාවේ අංගුත්තරය කියලා කියන්නේ එක ගත්තනම් ඊගාට ඊට එකක් එකතු කරපුවාම එන ඉලක්කව දෙක ඊට පස්සේ එකක් අව එකතු කරන අංගයක් උත්තර කරගෙන අංගුත්තර නිකාය ඉතින් ඒක පිළිබඳව ඉස්සලාම මතය අදහසක් ඇවිල්ලා තියෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. නමුත් ඒ ගොණුවේ 1 2 3 4 පිළිවෙලට ඊ කරපු ගොණුවේ හඳුන්වා දීමක් සාරිපුත්‍ර සංසේ කරන්නේ නැහැ. ඒක නිවනට යොමු කරපු එකක් කියලා. ඒක දැනුම සඳහා කරන්නේ රස එක් රස කිරීමක්. ඊට පස්සේ තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඒ තොරතුරු එකතු කරාට පස්සේ ඒක විශාල වැඩක්. මේ ඔක්කොම ගොනු කරලා නිවනට යොමු වෙන තාලෙට දසුත්තරම් පවක්ඛාමි පත්තු නිබ්බාන පත්‍ය කියලා ධම්මං නිබ්බාන පත්‍ය ධර්මයේ සඳහා නිවන සඳහා යොමු වෙන විදිහට මේ කරුණු ඕපනයික පිළිවෙලට එකක් එකකට තුඩු දෙන තාලෙට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ධර්මයේ නිවන සඳහා වෙනවා නැත්නම් ධර්මයේ මිනිස්සයා සඳහා වෙනවා. ඉතින් මේ ප්‍රයත්න දෙකේදීම සාරිපුත්‍ර ස්වාමීන්ගේ ඉදා අපි වගේ පස්චිම ජනතාවගෙන වෙන්නේ කරලා තියෙන කල්පනාව ඒ වකට හිටපු කාටක්වත් පතක් කියලා තිබිලා නැහැ. ඒක සරුවචනහන්සේ එච්චර අගය කරලත් නැහැ මේක පිළිවෙලට හදලා ප්‍රස්ථාරගත කරනවායි කියන එක. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් අප්‍රතිහතව ඒක කරලා තියෙනවා. තෑහෙන ඒ කාලේ සරුවචනහන්සේ වැඩ ඉන කාලේ සංඝ වහන්සේලාගේ තියෙන හැම දුක් ගැනවිල්ලක් පහහ කිසිම කෙනෙක් මේ ශාසනයට ඇතුල් වීමට නුසුදුස්සෙ කියන්න බැරි වෙන විදිහට සාරිපුත්‍ර සංඝය වැඩ කළා තියෙනවා. අහවල් කෙනාට මේ ශාසනයට ගැලපෙන්නේ නැහැ. අහවල් කෙනාට පැවිදි දෙන්න බෑ කියලා කිසිම මාතෘකාවක් කරන්න නැතුව. ඒ කාලේ ඔය වයසක මිනිස්සෙක් ඇවිල්ලා මේ අරන්නේ අතුපතු ගාගෙන ඉන්නවලු. මේ සරුවචන සයනකොට අතු ගාන ඊට පස්සේ ඇවිල්ලා කවුද කියලා. ඇහෙන ගලු මම ආසවලාවම රාද. මේ හොඳටම වයසයි. මට ගියද්දරක් මුකුත් නැහැ. මම මේ අරන්නේට ඇවිල්ලා පස්තාන කරගෙන ඉන්නවයි කියලා. ඊට පස්සේ ඇහුවලු මේ පැවිදි වෙන්න කැමති නැද්ද කියලා. අනේ ස්වාමීන් වහන්සේ මං වගේ මේ හුදෙකම වයසක මිනිසෙක් කවුරු පැවිදි කරයිද? මම මේ ඉන්නකම් අතිවයි හයිය තියෙනකම් උදව් කරගෙන ඉන්නවා. එච්චරයි මට කරන්න පුළුවන්. එදා සංඝයා රැස් වෙච්ච වෙලාවේදී දුජනන්සේ ඇහුවලු මේ අර වයසක මිනිසෙක් වැඩ කරන රාද කියලා. ඒ මිනිසෙකින් කවදා හරි උදව්වක් ගත්ත කෙනෙක් සංඝ සභාවේ ඉන්නවද කියලා. සාරිපුත් තමරගලු තවසක් කොහමද සමට පින්න පාත හැන්දබ්බිතුයි කියලා. එහෙනම් දැන් ඔන්න වෙලාව සාරිපුත් උපස්ථාන කරපම් පැවිදි කරපම්. ඉතින් ඔක්කොම ලැබුවා මේ මෙච්චර මේ වයසට ගිහිල්ලා 60 පිටලා හොට බිමෙන්ලා නම් කිව්වොත් මාටත් දැන් 60 පිටලා 60 නේ මම හිතන්නේ 80 90 පිටලා හොම්බෙන් යන මේ මනුස්සයා පැවිදි කරන්න සාරිපුත් සාන්සිය අත දුන්නා. ඊට පස්සේ මේ මනුස්සයා ඒ ඉතුරු වෙච්ච කාලය සුර ඇතිවිච්ච සතුටත් එක්ක වෙන්න ඇති රහත් වුණා. විසාරිපුත්‍ර සාංශී අත දාපු නැති තැනක් නැහැ. හැම අපහසුතාවයකදීම ගිහිල්ලා ඒ වැඩේ කරලා ඉතාම නිහතමානීව සරුවචනාන්දේ වෙනුවෙන් කිසිම සරුවචනාන්දේ කිසිම බරක් නොවන විදිහට කටයුතු කළා තියෙනවා. ඉතින් මේ දසුත්තර සූත්‍රය සහ ඒ සංගීත සූත්‍රය දිහා බලනකොට තමන්ගේ වැඩ ටික ඔක්කොම ඉවර කරගත්ත කෙනෙක් තව ඊගාවට එන කෙනෙක් ගැන හිතලා මේ තරම්ම දැනුම ප්‍රස්ථාරගත කරගො එහෙම නැත්නම් මේ දැනුම පිළිවිලට හදපු වෙන කෙනෙක් නැහැ. බෞද්ධ සාහිත්‍ය නෙමෙයි වෙන මොනම සාහිත්‍යයක්වත් නැහැ. ඒ තරම්ම අමුතුම පැත්තක් ඥාන ප්‍රස්ථානයක් දැනුම ගොනු කිරීමක් සාරිපුත්‍ර සාංශක වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම කරන්න සුදුසුකම් තියනවාද? මේ සරුවචන් වහන්සේ වගේ සියල්ල දක්නා සියල්ල දන්නා නෝනකින් දේශනා කරපු දේවල් විතරයි මේක අරන් තියෙන්නේ. දන්න දැතුම නෙවෙයි. ඒක මේ විදිහට ප්‍රස්තාර කරන්න. ඉතින් ඒක තමයි ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා ඒ ධර්මසේනාධිපති කියලා සර්වඥාන්සේගෙම ඒත දග්ග පාලියෙන් පරණ ලැබලා ඉදිරිපත් කෙරුවේ සර්වඥාන්සේ වැඩ ඉන කාලේ. ඉතින් ඒක නිසා ඕනම කෙනෙකුට විවේචනය කරනවා විවේචනය කරන්න ඉඩ තියුණා. ඉතින් ඒකේ බොහෝම ලස්සනට මේ දසුත්තර සූත්‍රය දන්නවනම් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපේ ත්‍රිපිටකයේ පොත් ටික උඩ ගහුවොත් මේ එන උත කන්දක්. ඒ ඔක්කොම මේ පිටු ටිකට මාතෘකා කරලා තියෙනවා. රචනා කරලා තියෙනවා. සංග්‍රහ කරලා තියෙනවා. පිළිගන්නලා තියෙනවා. ඉතින් ඒකේ සීමිතේ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඊට පස්සේ තමයි මානවයා මේ දැනුම එපිස්ටමොලොජි කියලා ඥාන ප්‍රස්ථානය කියලා විෂයක් හදාරන්න පටන් ගත්තේ. දැනුම නෙවෙයි මේ කතා කරන්නේ දැනුම පිටු කරන හැටි. මේ වචන නෙවෙයි මේ කතා කරන්නේ භාෂාවේ ව්‍යාකරණයක් වගේ. මනුස්ස මොලේ වැඩ කරන හැටි. ඒ වැඩ කරන විදිහ කොතෙන්ද පටන් ගන්න ඕනේ කොහොමද හැදෙන්නේ කොහොමද ඉවර වෙන්නේ. ඒකට අපි අනුපූර්ව ප්‍රතිපදාව කියලා කියනවා. එහෙම නැත්නම් පටිපදා කියලා කියන්නේ ඒකමයි. අපි හිතන කවදාකවත් මොනම දෙයක්වත් එකරැයින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක දිගට දිගට යන වැඩපිළිවෙලක්. ඉතී දිගට යන වැඩපිළිවෙලේ චරිතano වෙනස්, දේශනා විලාසano වෙනස්, ඒ වෙනස්කම් වලට ගැළපෙන විදිහට මේම ගුණ කරනවා කෙනෙක් ලේසි නැහැ. ඉතී ඒ විදිහට ප්‍රශ්න 10ක් නගලා ඒ ප්‍රශ්න 10ට උත්තර දෙනවා. එකේ වයින්, දෙකේ වයින්, තුනේ වයින්. ඒ නිසා ඥාන ප්‍රස්ථාන વિશે හදාගෙන කෙනෙක් කියනවා. මේක එක කොටුවක්. නැත්නම් ඒක පදාතියක් කඩලා ගියයි කියලා හිතන දිය වෙලා ගියා, වැස්සට දිමිලා ගියයි කියලා. ප්‍රස්ථාරේ බලනකොට ඉස්සර පස්සර තියෙන දෙකෙන් හිතා ගන්න පුළුවන් මෙතන අඩු වෙලා තියෙන්නේ මේක තමයි. උඩපල්ලේ අධේ ගලපනකොට මෙතන අඩුව මොකද්ද කියලා හරියට ප්‍රහිලිකාවක් විසඳන කෙනෙකුට වගේ අනුමාන කරන්න පුළුවන් ගතියක් තිබිලා තියෙනවා. ඉතින් ඒ දිගට දිගට ඇවිල්ලා අපි මේ 9 වෙනි පොතේ සාරිපුත්‍ර සාංශයේ අහන 9ට මේ එකටත් මේ ප්‍රශ්න අහනවා, දෙකටත් අහනවා, තුනටත් අහනවා. කතමේ නව ධම්මා අභිඤ්ඤය. අපි සරුවච්චන් වහන්සේ ඇති කරන මේ සාසනයේ අනිවාර්යයෙන්ම නැත්තම් විශිෂ්ට ප්‍රඥාවෙන් දත යුතු ධර්ම නමයක් තියෙනවා. ධර්ම එකකුත් තියෙනවා, දෙකකුත් තියෙනවා, තුනකුත් තියෙනවා. එහෙමම ගෙනියලා ගෙනියලා මේ කොටුවේදී අහන්නේ කතමේ නව ධම්මා අභිඤ්ඤය. විශිෂ්ට ප්‍රඥාවෙන් දත යුතු ධර්ම නමේ මොකද්ද කියලා ප්‍රශ්න කරුවාම ඊට පස්සේ සාරිපුත්‍ර සාංශී පිළිසය අවධානය යොමු කරනවා. මම අද කියලා දෙන්න හදන්නේ මෙන්න මේ මාතෘකාව. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශී උත්තර දෙනවා. මේ නව අනුපුබ්බ විහාරා මේ සරුවචනාංශයේ සඳහන් කරලා තියෙන මේ කොස්මොලොජි කියලා කියන්නේ එහෙම නැත්නම් මේ ලෝකේ ඇතිසං අපාය ඉඳලා බ්‍රහ්ම ලෝකේ දක්වා එක එක තල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ තල තමයි අපි විශාල වශයෙන් පිට දකින. නැත්නම් හැම තලයකටම අදාළ මානසික මට්ටම හැම කෙනෙක් ගාම තියෙනවා. හැම කෙනෙක් ගාම අපායට යන්න ඕනේ සුදුසුකම් තියෙනවා. පුතඥනේ හැම කෙනෙක් ගාම තීසං වෙන්න අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවා. හැම කෙනෙක් ගාම යක්ෂයෙක්, ප්‍රේතෙක්, මිනිස්සෙක්, එහෙම නැත්නම් සදිව ලෝකයක්, එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයක් ඕන තැනකට යන්න අවස්ථාව තියෙනවා. අපි කෝකටද ප්ලග් වෙන්නේ එතෙන්ට යනවා. ඒ නිසා මිනිස්සයි කියලා කියන්නේ ඒ නව අනුපුබ විහාරා කියන මේ නමයටම සුදුසුකම් තියෙන කෙනා එක්කෙනෙක්ව දන්නේ මට ඒ තරම් මේ මූලික සම්පත්තිකර අවස්ථාවක් තියෙන කියලා. ඉතින් ඒක යම් වෙලාවක එකකින් එකක් ඉදිරිපත් වෙච්ච වෙලාවට එයා ඒකට කොච්චර අභිරමණය කරනවද කියනවා නම් ඒකට බැහැගෙන ඒක ගැන කෑකොස්සම් ගන්න පටන් ගන්නවා. හැම කෙනා ළඟම ඒක උපයා ගැනීමේ මූලික ප්‍රභවය තියෙනවා. ඒ නිසා කවදාකවත් තව මනුස්සයෙකුට නිඳ කරලා කතා කරන්න එපා. එයා ඒක මුදුන්පත් කරගත්තේ නැතුවට එයා ළඟ ඒකට ශක්තිය තියෙනවා. ඒකට පින තියෙනවා. ඒකට සම්පත්තිකර අවස්ථාව තියෙනවා. අපි කතාව යන්න ඕනේ පුළුවන් තරම් යාට ඒක මතු කරලා දීලා ඒක මල පිපෙන්න අරින එකයි. එහෙම නැතුව මම මෙහෙමයි, ඔයා මෙහෙමයි, මම උසස්, එයා පුංචි කියන්නේ ගියොත් වෙන්නේ අර අපි ලබාගත් අර පුංචි දෙයක් අනුව ලෝකෙම අනින්න හදනවා. ඒ නිසා නම අනුපුබ්බ විහාරා මට්ටම් නමයක් ගැන කතා කරනවා. මේක උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඥානය එහෙම නැත්නම් මහිත විශාල ලෝකේ ගෝලෙ වගේ එකක් කියලා. ඒකේ වටම කට්ටේ භූවිෂමතා ලක්ෂණ තියෙනවා. කඳු, හෙල්, ගංගා, එහෙම නැත්නම් සාගර තියෙනවා. ඉතින් හරි විචිත්‍රයි. නමුත් මේක දිගේ ඇතුළට යන්න මේක ප්‍රමාණය අඩු වෙලා මැදම තියෙන්නේ ශාල ශක්තියක් විතරයි. ඒ ශක්තිය තමයි මේ මුළු ලෝකෙම පවත්වාගෙන බාහිර කෙලවලට යනට හරිම විචිත්‍රයි. ජාති ආගම් බෙදාගෙන, රටවල් බෙදාගෙන, දේශ සීමා අරගල හදාන මිනිස්සු රණ්ඩු සරුවල් කරගෙන ඉන්නවා. ඒත් මේ ඇතුලේ ග්ලෝවේ ඇතුළට යන්න යන්න ඒකේ තියෙන්නේ ඔක්කොම පටන් ගන්න එකම ලක්ෂයකින්. එතෙන්ට අර පිට හැම එකක්ම සම්බන්ධයි. එක එක දිශාගතව. ඉතින් මේ ලෝකයා එහෙම නැත්තම් කියන මේ පෘථග්ජනයා කියන සතා අර පිටකත්තේ තමයි කරකෙන්නේ. දුලන් ගෙඩියක් වටේ ඇවිදින කූඹියෙක් වගේ. ඌට පේන භූවිෂමතා ලක්ෂණයක් වෙන මූ දන්නෙත් නෑ මේක බෝලයක් කියලා. මූ දන්නෙත් නෑ මේක ඇතුළට යන්න මේ විශාල ශේෂ්ඨපලයක් තියෙන එකක් නෙවෙයි ඒක ලක්ෂකින් පටන් ගන්න කියලා. ඉතින් අර වටේ කරකෙන කෙනාගේ මට්ටම ඉඳලා යම් කෙනෙක් ඇතුළට පැහැගෙන ගියොත් අපි කිව්වොත් ඒකාග්‍ර වෙනවයි කියලා. ඒකෝදි භාවයටපත් වෙනවයි කියලා. එහෙම නැත්නම් හිත සමාහිත වෙනවයි කියලා. අර වටේ රවුම ඇවදපු එක එන්න ඇතුළට එකතු වෙනවා. ඒ ඇතුළට යනකොට කොයි කොණින් පටන් ගත්තත් ඇතුළට යනකොට ඇති වෙන වෙනස සමාන ලක්ෂණක් පේන තියෙනවා. ඉතින් අර බුද්ධ ඥානයකින් නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ කරුණ දන්න ඥානකෙක මට්ටම් නමයකට දාලා පෙන්නනවා මේකේ. මේ පෘථග්ජන භූමියේ ඉඳලා මේ අනුපිළිවෙලින් ඒ මනුස්සෝ läග ගන්න තැන් මේ läගුම් ගන්න තැන් එහෙම නැත්නම් මේ යන ගමනේ අම්බලම් නමයක් පෙන්ලා දීලා තියෙනවා. සමහරු අම්බලමේ ඉන්නේ නැතුව වහු කරගෙනත් යනවා. සමහරු අම්බලම් වලම läග් ගන්නවා. එතකොට ඒ ගමනේ ඉස්සරට යන එක නතර වෙනවා. නමුත් මේක තියෙන්නේ අම්බලම තියෙන්නේ ගිමන් හරින්න විතරයි. එතෙන්ට ගියා ගිමන් අරගත්ත ඊගා ගමනේ යනවා. එතන යන්නේ යනකොට හම්බ වෙන සම්දිස්ථාන එහෙම නැත්නම් වැදගත් ස්ථාන එහෙම නැත්නම් අම්බලන් නමයක් මේක කතා කරනවා. ඉතින් ඒකේ පිටම කට්ටේ තමයි මේ පුතජනයා කියන සතා ජීවත් වෙන්නේ. ඒ හරිම විචිත්‍රයි. මේ දැන් කියපු එක තව පොඩ්ඩකින් වෙනස් කරනවා. කිව්වොත් බොරුවක්. කෙරුවොත් හොරකමක්. කැත කෙරුවොත් අතරමං අන්දියක තමයි. ඒ තමයි පුතජනයා කියන්නේ. කිසිම වගවීමක් නැහැ මොකද්ද කරන්න කියලා. ඉතින් ඒක ගත කරගෙන ඉන්නකොට එක බොරුවක් ඉවරවසේ ඒක කියන අතර කරන්න 1000ක් බොරු කියන. මේ කටයුතු කරගෙන ඉනකොට ඒකේ තියෙන ලැබගෙන ඉන්න පුළුවන් ගතිය. අපි කියමු මිනිස්සෙක් වෙලා පෘථග්ජනෙක් වෙලා හිටපුවාම තිරසනෙක් පෙරේතෙක් යකෙක් තිසේ වගේ නෙවෙයි ලැබගෙන ඉන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ කොච්චර මන බඳනවාද කියනවනම් ඒකම ඒක අඳුනගෙන ඒකෙම ලොක්ක වෙන්න හදනවා. මේක මේ අතරමං යනකොට හම්බෙච්චි පැල්කොටයක් අම්බලමක් කියලා මතක නැහැ. මේකේ අයිය වෙන්න හදනවා. මේකේ රජ වෙන්න හදනවා. මේකේ ආරමය එකතු කරන්න හදනවා. ඉතින් ඒ ලෝකයේ තමයි බුදුජානකසේ පහළ වෙන්නේ. පහළ වුණාට පස්සේ එහෙම කෙනෙකුට මේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කතාවක් නැහැ. එහාට තියෙන්නේ මේ විචිත්‍ර ලෝකේ ඒ විචිත්‍රත්වය අභිරමණය කරමින් తත්‍ර తත්‍රාభిනන්දනේ කියලා මේ අම්ම මේ ගම්මගියෙක් බව මතක නැතියෝ. අම්මේ අපාය ගවාගෙන, තිසංආත්ම ගවාගෙන, පෙරේතාත්ම ගවාගෙන දැන් මිනිස්සෙක් වෙන්න ආවා. දැන් මම මේක පහු කරගෙන ඊ ගාවට තියෙන එකට යන්න ඕනේ කියන එකක් හිතෙන්නේ නැහැ. මේකේ විචිත්‍රත්වය නිසා එහි ලඟ ගන්න. මුචේ ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා කවුරු හරි මේ මනුස්සත්වය පටලවාගෙන එහෙම නැත්තම් මේ පහු කරලා අපායට වැටුණොත් ඌ ඒ අපායටත් ආස කරනවා. මැරෙන්න බයයිලු. අපායින නිරිසතත් මැරෙනවට බයලු. දන්නවා මැරුණාම ෂුවර් ප්‍රොමෝෂන් එකක්. මැරෙන්න කැමතියි. ඒක නිසා දුන්න කක්කාව බදාගෙන ඉන්නවා මිසක් ආයක කියනවා මේ රත්ත කපාලේ කිත් මන්තපේසින් බිය කියලා. රත් වෙච්ච කබලකට දාපු මස් පිඩුවක්. ඒ චිරි 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 ගාර මත් එක ඇලිලානේ. අත්‍යච්ච කබලට ඒ වගේ තමයි පෘථජ්ජනයක වැඩි මේ කක්කාවේ බැඳීගෙන මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ ආගම මේ මගේ රට මේ මගේ ජාතිය කියාගෙන මොකාදෝ මොකද්ද බදාගත්තා වගේ අම්ම මුත්ත කිව්වත් ගලවන්නේ ගලවන්න කිව්වොත් හටන් කරන්නේ මතක නෑ අර ගමනක් යන අතරමැද සම්දිස්ථානයක් බව මතක නෑ එතින් ඒ පටලෙල්ලේ ලෙල්ලලේව කකා මේ ගත කරන ජීවිතයේ මාර දෙයියක් එහෙම නැත්නම් මාරයාගේ නීති පද්ධතියක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකෙදී මේ මිනිස්සයා ඒකට උනන්දු කරවල තියාගෙන බොහොම පොඩි පොඩි ටැක්ටික්ස් වලයක් මාරයා ගාව තිනවා. ගොඩක් කිව්ව නැහැ ටිකයි. අපි ඒකෙම අගය කරගෙන අඩම්බර කරන එක වවාගෙන කකා ජීවත් වෙනවා. යම් හේයකින් මේ ලෝකේ දක්නා සුළු කෙනෙක් ආවේ නැත්නම් මේකම තමයි අපිට තියෙන්නේ මුලත් මේකයි මැදත් මේකයි අගත් මේකයි උපදින්නේ පෘථග්ජනව ගත කරන්නේ ජීවත් වෙන්නේ පෘථග්ජනව මැරෙන්නේ පෘථග්ජනව. එහි වැරදුනාට පස්සේ බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා මේ කාන්තේම gedera යන කෙනෙක් වගේ අපායට තමයි වැටෙන්නේ. මොකද මේක දිගටම කෙරෙන්නේ මේ ඉදුරම් පිනවීම තමයි. ඉතින් ඒකටත් දැන් අපි දැන් 2018 මතකද දන්නේ නැහැ කට්ටියට ඒකවත්. දැන් 2012 13 වගේ කොට ලෝක විනාශයක් තුනද ඒකවත් මතක නැහැ දැන්. දැන් ඊගාව එකක් එනවා ඒකේ ඉන්නකොට අද අපි මේ ඉදුරම් පිනවීම සඳහා දිනු කරගෙන තියෙන දේවල් ඒක සඳහා කොච්චර පරිේශන කරනවා ඒක සඳහා කොච්චර මේ එදිනදා බඩ විතරක ගන්නවා තබා තව තව මේ ඉදුරම් පිනවීම සඳහා ගත කරන ජීවිතය ගත කරනකොට බලනකොට අද විතර පිරිහිච්ච යුගයක් කවදාකවත් තිබිලා නැහැ ඒකට හේතුව මොකද මේ තරම මානසික අසහන මේ තරම විසඳන්න බැරි ලෙඩ මේ තරම්ම පෘථිවි රත් වෙලා මේ තරම්ම පරිසරය කෙලසිලා ඔක්කොම තියෙද්දි ඒක ආපස්සට හරවන්න බෑ. ඔය පාරෙම කකකක යනවා මිසක් ආපස්සට හරවන්න බෑ. ඉතින් ඒක නිසා පේන්න තියෙන මනුස්සයල දුන්නොත් අවස්ථාවක් දුන්නොත් කරන්නෙම අර ඉඳුරම් පිනවීම ඒක ඉතින් කාම තණ්හාව කියලා කියනවා. තමන්ගේ ඉඳුරම් පිනවීම ඒකේ සීමාවක්ම නෑ. හොඳටම දන්නවා මේක ඇයි දැල් කූඩේකට වතුර පුරවන්න හදන එකක් වගේ කියලා වැඩිම පුරව පුරව ඉන්නවා. පුරවල බලනකොට අඩි විතරයි පේ. ඉතින් ඒ අතරමැද ඒ කාම තණ්හාව කරන අතරමැද මගේ ඉඳුරම් පිනවීම කියන මේ ප්‍රාථමික යෝගයේ අවසල මගේ අපේ කියන එකක් දාගන්න. අපේ පවුල, අපේ ගම, අපේ රට, අපේ ජාතිය කියලා ඊට පස්සේ මගේ එකක් ඉවර කරගත්තේ ඉවර කරගත්ත කෙනෙක් මේ ලෝකේ ඉඳලා නැහැ. අපි ඒකට යනවා. ගියාට පස්සේ විශාල අභියෝග රාශියක් එනවා. ඉතින් අභියෝග රාශියත් එක්ක මේ අවුරුදු 100ක ජීවිතයකින් කොහොමඩක්වත් උත්තරයක් හොයන්න බෑ. එතකොට වෙන්නේ මොකද? විශාල හතුරු වැරදි පෙරදෙන තමන්ගේ ගමනට බාධා කරන්නා වූ විචල්්‍ය සාධක රාශියක් පේනවා. එතකොට ඒක ඔක්කොටම යා වෛර කරනවා. මේ මගේ සාධාරණ අපේ කට්ටියට සැප දෙන්න හදන ගමනට කාලය හරස් වෙනවා අල්ලපු ගිදමනතේ හරස් වෙනවා වැස්ස හරස් වෙනවා ආණ්ඩු හරස් වෙනවා ඒවට වෛර කරපුවාම අර තණ්හාව නිසාම විභව තණ්හාව කියලා ද්වේෂයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ප්‍රේමෙමයි තණ්හාව කියන්නේ ද්වේෂය කියලා කියන්නේ. ඉතින් ලෝකයාගේ මේ පද්ධතිය මේ විදිහට විග්‍රහ කරලා බලන්න තවන්න බෑ. ඒක ඉතින් බුදු කෙනෙක් වගේ ඇවිල්ලා පෙන්ලා දෙන්න ඕනේ. ඉතින් මෙහෙම ඉන්නකොට නැත්තම් බුද්ධෝත්පාද කාලයක් ආවට පස්සේ නැත්නම් සාසනික කාලෝකයක් ලැබුණාට පස්සේ يعني තමයි බුදුජානසික කිව් දෙයට හිත යෙදුවට පස්සේ සමහරෙකුට ඒකෙන් තේරෙන්න පටන් ගන්නවා. හැබැයි නේනම් මේක කිසිම කෙනෙක් මේ සටනේ දිනපු කෙනෙක් නෑ. හැම කෙනාම අප්‍රතිහතව මහන්ති වෙනවා. අති කරගට ඒත් ඉවර කරලා නෑ. ඒ නිසා තාම කලාතුරකින් කෙනෙකුට හිතෙනවා බලන්න මේක විකල්ප මාර්ගයක්. ඉතින් බුදු වුණාට පස්සේ උනත් බුදුජානන්සේ දැක්කේ එහෙම හිතන කට්ටිය ඇත්තේ නැහැ කියලා. ඒ නිසා බණ නොකියන්නේ හිතලා තිබුණා. කියලා වැඩක් නැහැ. මේ ඔක්කොමලා ඉන්නේ තාමත් ඉවර කරපු නැති ඉඳුරම් පිනවීමක. කියලා වැඩක් නැහැ. ඒක තමයි බ්‍රහ්මයා ඇවිල්ලා සාම්පති බ්‍රහ්මයා කිව්වලු සමහරු ඉන්නවා ඇහි එච්චර දුවිලි නැති අය ඒගොල්ලන් කියන්නේ. ඊට පස්සේ තමයි සරුවචනාංශේ මේ දහම්බෙරේ හඬවීම පිණිස ඇත්තතු කන් ඇත්තෝ බණසත්වා කියලා කියනකොට සමහරෙකුට තේරෙනවා මේ අනක්‍රමීය කවුරු 100%ක් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඡන්ද ලැබුණත් මේකේ දිනපෙකෙක්වත් නැහැ. ඒ නිසා විකල්ප මාර්ගයක් හොයන්න තාරනවා. මේ කාමය සඳහාම ගත කරන මේ මකර ජීවිත නැත්තම් නාග ජීවිත වෙනුවට අපිට පුළුවන් ද කාමෙන් වෙන් වෙලා තියෙන සැපයක්, එහෙම නැත්නම් නිර්ආමිෂ සැපයක් ගැන හිතන්න. මොකද බුදු කෙනෙක් අපිට ඒකට ආදර්ශය පෙන්නලා තියෙනවා. ඉතින් ඒ විදිහට මේ කාමයේ ලෝකයේ සම්පූර්ණ මේ පෙන දාන රාහකලයක් වගේ ලස්සනට ඒක මැවිලා පෙනෙද්දී කෙනෙකුට විකල්ප මාර්ගයක් කල්පනා වෙනවයි කියලා කියන්නේ, ඇත්තටම කියනවා නම් නිවන් දකින්නටත් වැඩිය විප්ලවීය වෙනසක් හැරවුම් ලක්ෂයක් තමයි තමන් මේ ගත කරන තමන් මෙතෙක් ලැබලා තියෙන හැම ලැබපු දෙයක්ම පිළිබඳව පොඩ්ඩක් විචනාත්මකව බලලා විකල්පයකට යන්න හදනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි ගිහිගේ හැර යෑම කියලා කියනවා, අබිනිෂ්ක්‍රමණය කියලා කියනවා. මේ යන සාමාන්‍ය සමාජ රටාවෙන් පොඩ්ඩක් පැත්තකට යනවා. ඉතින් ඒක තමයි පැවිද්ද කියන්නේ. නැත්තම් මේ නේවාසික භාවනා වැඩමුළු කියලා කියන්නේ අපි මෙතෙක් කල හොයාගත්ත ඒ අපේ අලියත්තු, හරකබාන, රත්තරම් මිනිමුතු, නිත්‍ය සංචල දේපොළ නෑ ඒ ඔක්කොම පැත්තක දාලා නික්මීමක් කරනවා. ඉතින් මේ නික්මේ ඒ නික්මීමේදී අතහැරෙන කෙලෙස් ප්‍රමාණය මේ කාම ලෝකයේ ආදීනව දැකලා කාම ලෝකයට විකල්පයකට යන්න නික්මීමේදී අතහැරෙන කෙලෙස් ප්‍රමාණය අනුව බලනකොට නිවන් දකින්නට ඉතාම පුංචි කෙලෙස් ප්‍රමාණයක් අපි අයින් කරන්නේ. බරපතල මේක අයින් වෙන්නේ මේ කාමෙන් වෙන්වීමේදී. ඒ කියන්නේ භෞතිකව එහෙම නැත්නම් වස්තුකාම ක්ලේශකාම කියන එකේ මේ වස්තුකාමෙන් අයින් වීමම පුදුමාකාර විප්ලවයක්. පුදුමාකාර ගඟදිග ඉහිලට යෑමක්. ඉතින් දැන් මේ අපි ඒ ටික කරලා තිනවා දාම අතපය කැඩලා නැහැ, ගෙඩිය පිටින් ඉන්නවා, මොකක්වත් වෙලා නැහැ. ජොලියකුත් තියන, රැයට කන්නේත් නැහැ. තනිය ඇදෙපු දෙයක්. එහෙම ජොලියකුත් තියෙනවා. ඉතින් ඒ ජොලිය දන්නේ ඔය පැවිදි වෙලා නැත්නම් මේ භාවනා කරන පිරිසට ඔය ස්කවුටින් වලදී ඔක්කොම සබ සම්පත් පැත්තක දාලා ගිහිල්ලා මදුරුවක ගිහින් පොඩක් ගහගෙන වටේ සින්දුවක් කීකේ ඉන්නවා. එහෙම ජොලියක් තියෙනවා. ඉතින් උඟ දෙනෙක් කියන්නේ මේ ගිහි ගැත හරින්නේ කලකිරලයි කියලා. ඉතින් මගෙන් අහන ඔබ වහන්සේ මොකට කලකිරලාද? මම කොහොමද කිසිම දෙයක් කලකිරලා තියුණා? මගේ පෙන දාන ජොලි ජීවිතයක් තිබ්බේ මට. පුදුම ජොලි ජීවිතයක් තිබ්බේ. හැබැයි මට පෙන්න මේක ඊට වැඩිය ජොලි කියලා. වෙන මොකක්වත් තිබුණේ නැහැ මට. ඔය ලව් අපේස් අප්සෙට් ගිහිල්ලා බිස්නස් අවුත් වෙලා පිළිකාවක් හැදිලා කබර හැදිලා මේ මොකක්වත් තිබුණේ. එතකොට මට තේරෙනවා අඩු ගන්න නිකන් සාමාන්‍ය වචනයෙන් කියනවා නම් මේ දන් දෙනවලට වැඩිය දන් කනවයි කියන එක ලේසි කියන තරම් සිම්පල් දෙයක් මට තේරුණා. මේ එක්කිනකොට ඒක තේරෙන්නේ නැහැ. ඇහුවොත් කවට හරි මොකද්ද පින්කම කරන්නේ? දාන දෙන්න ආසයි. හරි ආසයි. මං කියන්නේ එපයි කියලා. මොකද එපයි කිව්වොත් ඇහෙට කවුද දන් දෙන්නේ මට? ඒක නෙවෙයි මම මේ කියන්නේ. මේ විදිහට මේ දානයක් දෙනවට වැඩිය දානයක් කාලා ඇත්තකටලා ඉන්න පුළුවන් ගතියක් මේ බුදුහාමතුරු මෙච්චර ලස්සනට හදලා මේ අවුරුදු 10 ගාණක් එක පවත්තලා 84,000කට වැඩිය මේක එක එකන උත්සාහ කළා තියේදී අපි මේක අර්ථකථනය දෙන්නේ නැහැටි. භාවනාවට වැඩිය දානිය හොඳයි. එතෙන් දානියට වැඩිය භාවනාව හොඳයි. දෙකම විවුර්ත මාතෘකා දෙක. ඒ කියන්නේ අපි බලන්න දාන දීමල කරන ආශාවතා දානයක් කාලා වැත්ත කරලා ඒ දෙන මිනිස්සු දිස්තුති කරලා ඉන්න එකට ආන්නේ තරම්ම සාමාන්‍ය බුද්ධිය නෑ. දැන් මේ දවස් හතේ අඩු ගන්න කෑවට පස්සේ ඒක තේරියල්ලා මං කියන්නේ ඒකවත් නෑ. ඒ තීදිත් ආයතරයක් ගිහිල්ලා ආයතරය සැලසුම් කරනවා, අර දාන දෙන්න තියෙනවා, මේ දාන දෙන්න තියෙනවා, අම්මවරුන්ගේ දාන දෙන්න තියෙනවා, හත් දවසේ දාන දෙන්න තියෙනවා. ඉතින් ඕක සැලසුම් කර කර ඉන්නවා. ඉතින් ඒ නිසා කාට හරි වැටහුනොත් මේ බුදු කෙනෙක් පහළ වෙලා ඇති කරලා තියෙන මේ සමාජ ධර්මතාවය, එහෙම නැත්නම් මේකට කියනවා ආනුපුබ්බි අනුපූර්ව ක්‍රමයට යන මේ විහරණ ක්‍රමය, ඔය හිත ඇතුලේ තියෙන මේ මොඩල් එක, එහෙම නැත්නම් මේ ලෝක වශයෙන් තියෙන තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අපාය, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ වගේ තියෙන ඒවා මේ දැන් පරිශ්‍රයට දැම්මේ නැත්තම් අපි මේ උසගෙන ගිහිල්ලා එතන තියන්න කවුරක්වත් නැහැ. දැනට ඒ ඔක්කොම විරුද්ධතාවයේ තියෙනවා. මම මොකක් එක්කද කෝකටද සම්බන්ධ වෙන්නේ කියලා බලන එක ස්වච්ඡන්දයට සෑහෙන තැනක් පුත්‍රජාන වහන්සේ දුන්නා. එමෙන්නතියක් උඹලට තීන්දුව කරන්න මේක ਸਰබලදාරි දෙවියන් වහන්සේ අතේ කියලා ඊශ්වර නිර්මාණවාදයක් කිව්වා. ඒගොල්ලෝ කිව්වා ඔයගොල්ලන් කරන දෙයක් නැහැ. ඔයගොල්ලෝ මෙතන ඉන්නවනේ ඒක දෙවියන්ගේ මන අපේ. ඔයගොල්ලෝ වෙන තැනකට යන එක දෙවියන්ගේ මන අපේ කරන්න තියෙන්නේ දෙවියන්ට ස්තුති මේ ගැළපෙන විදිහට ජීවත් වෙන එක විතරයි. දැන් මේ වගේ දේශනා හරහා සරුවත් chance සංගත වෙන ඔයාට මේ මේක plug කරගන්න පුළුවන් laptop එකයි wall එකේ තියෙන wall මෙවුවා නමයක් කැමැති එකට plug කරගතයි. ඒ plug කරනකොට ඒ බාල මේකට අඩු මේකට plug කරන්න තමයි ලෝකයේ ඇදලා. කවුරු හරි කිව්වොත් එහෙම නෑ නෑ ඔය ඕන දෙයකට plug කරන්න පුළුවන්. plug කරාට පස්සේ ඒකේ වෙන විවිධ විදුලි දහරා ගමන් කරනවා. plug කරන්න පුළුවන් කිව්වොත් එහෙම ඒ හැම කෙනාම නොහැකියාව ප්‍රකාශ කරනවා. බෑ මට බෑ. මන් දන්නවනේ මට දුන්නොත් මේ මේමයි මේ මේමයි කියලා තමන්ගේ දින්න නොහැකියාව සහ අඩුපාඩු අරයාගේ මෙයාගේ ඔක්කොම බලනවා මිසක් ආ. manussත් බටිලාභේම ලාභයක් බව මේ සියල්ලෙම හැකියාවක් බව ඒකට potential කියලා කියන නැත්නම් possibility කියලා කියන තේරුම් අරගන්න නැත්තේ අර කාමෙට තියෙන ආසාව. ඉදුරම් පිනවීමට තියෙන ආසාව නැත්නම් ආසාවන්ගේ පහත්ම ආසාව ඒක තමයි. ඉතින් ඒක පොඩ්ඩකට කැප කරන්න කැමති නම් මේ උපභෝග පරිභෝග සුඛ උපභෝගී වස්තු වැත්තකට දාලා මේ අපි මේ අමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවට කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒක මෛත්‍රී බුදුහාමුදුරන් ඉන්න ඕනෙක්වත් ඒකට මේ ඉන්දියාවට යන්න ඕනි කියන කතාවක්වත් මොකක්වත්ම නැහැ. හැබැයි මම පිළිගන්නවා ඒ ඔක්කොම උත්සාහ කරන හැම කෙනාටම සමාකාරව ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ ඉතාම කලාතුරකින් කෙනෙකුට නිසා කාට හරි අංශු මාත්‍රයක් හරි මේ කරන ප්‍රයත්නේ උත්තර ලැබිලා තියෙන එක කවදාවත් අවතක් සිරු කරන්න එපා. බොහෝම කලාතුරකින් ලැබෙයි. ඉතින් මේ පළවෙනිම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වන්නට හදන මේ නව ආනුපුබ්බී මේ වාසස්ථාන නමේ පළවෙනි එකම පෙන්වන්නේ මේ කාම ලෝකය ඉක්මවන්න පුළුවන් නම් චිත්තක්ෂණයකට කාම ලෝකය චන මාත්‍ර වශයෙන් ඉක්මවල මගේ හිතේ වෙන සමතුලිත මට්ටමක් තියෙනවා මේකට වැඩිය ගැඹුරින් කියලා පෙන්වන්න පුළුවන් නම් හරියට අර ගිහිගේ අතහැරියා තහරිය එකට ලැබිච්ච තැහක්ක් වගේ මානසික මට්ටමක් විස්තර කරන්න හදනවා. ඒක හැබැයි ඒ විදියට ගිහිගේ අතහැරීම සර්වචනාංශේ හොයාගත්ත දෙයක්ක සර්වචනාංශේ මානවයට අඳුලා දීප දෙයක්කුත් නෙවෙයි. සර්වචනාංශේටත් ගිහිගේ අතහැරීමට හතර පෙර නිමිතිවලට අන්තිමට හේතුනේ පැවිද්දෙක් තමයි. බෞද්ධ පැවිද්දෙක් නෙවෙයි. එතකොටවත් ඉඳලා තිනවා ආජීවකයෝ සර්මණියෝ පැවිද්දු ඉඳලා තිනවා මේ හැම ආජීවකයෙක්ම හැම ශ්‍රමණයෙක්ම හැම පැවිද්දෙක්ම පවතින සමාජ ක්‍රමයට විරුද්ධව ගිය විප්ලවකාරයෝ. පවතින සමාජ ක්‍රමයේ පැවැත්ම සඳහා යන්නේ. කුල බේද හදාගෙන, හයරාකි හදාගෙන, ආණ්ඩු හදාගෙන, නීති පද්ධති හදාගෙන ඒගොල්ල කටයුතු කරනවා. ඒකෝට මේක බලපුවාම කවදාකවත් මේ නීතිය මේ නිලතල මගේ සුභසිද්ධිය සඳහා නෑ. ඒක කවුද ඒක හදන මනුස්සයාගේ සුභසිද්ධිය සඳහා හදාගෙන අපිට කියනවා සෝචකී කරු වෙලා නීති පද්ධති බාර ගන්නයි කියලා. අපිට කරන්න දෙයක් නැතිකමන අපි බාර ගන්න. බාරගත්ත දවසේ ඉල්ල කඹරන්නයි තියෙන්නේ. තීගින්ජා මේ ඔක්කොම තියදී නීති පද්ධති කඩලා දාලා විරුද්ධ වෙලා නෙමෙයි නීති පද්ධති විරුද්ධව මේ විප්ලව කළා නෙමෙයි පැත්තකට. අන්නේ පැත්තකට වෙන ලකුණ දැකලා තමයි ඩෙක් මහල්ලෙක් මල කඳක් දැකලා කැළඹිච්ච හිත පැවිදි රූපේ දකින්නකොටම දැනගත්තා මෙන්න මේ වැඩේ හොයලා උත්තර හොයන මිනිස්සෙක් ඉන්න ක්‍රමවේදයක් තියෙනවා සමාජයේ මෙහෙම දෙයක් තියෙනවා ගීගේ අත්‍යහිතයි කියන්නේ. ඉතින් ඒක එහෙමම සර්වචනසේ සාසනය පළපදියම් කරා කෙනෙකුට අවශ්‍ය නම් ඒ විදිහට පැත්තකටලා ඉන්න පුළුවන්. එimhe පැත්තකට වුණාට මොකද ඒ කෙනාට ඒ පැත්තකට වීමේ ප්‍රතිඵලය ගීකේ ඉඳලා කාමයට පහින්ද නැත්තම් කඹුර ඉන්න වෙනුවට අත්‍යහිතයට පස්සේ මේ වගේ ඇවිල්ලා පූර්ණ කාර්යනේ භාවනා කරනකොට ඒක මොකීරද එල්ල වෙන්නේ කියන එක නිවනටම නෙවෙයි ඊට වඩා ඉතාම පහත් පහළ මට්ටමක දෙයක් එක තමයි පළවෙනි වෙනස ඇති වෙන්නේ. අර ඉඳපු සම්පූර්ණ කාමයෙන් ගැලිච්ච ගතියට විකල්පයක් නිවනම නෙවෙයි. එමෙන්නත එක රැයින් නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. අවස්ථා නමයකින් සිද්ධ වෙන්නේ. ඒ පළවෙනි එක චිත්තක්ෂණයකට හෝ යෝගාවචරයට මේ කාමයේ ඉන්නකොට තියෙන පරිඋත්ථාන කෙලෙස් වලින් බහැරව මට දැන් පරිඋත්ථාන කෙලෙස් වලින් බහැර මෙතෙන්ට යන්න පුළුවන් කියන එක සාක්ෂාත් වෙලා එහෙම නැත්නම් කියන එක හිත් වෙදිලා ඒක ප්‍රකාශ කරන්න පුළුවන් තැනකට ආවන ඒ මනුස්සයා මනුස්සයන් අතර උත්තර මනුස්සය උත්තර මනුස්සෙක් බවට පත් වෙනවා. ඒ නිසායි මට උත්තර මනුස්ස ධර්ම කියලා සඳහන් කළේ. ඉතින් එතෙන්ට එන්නේ ඉස්සල්ල මනුස්සයා මේ පළවෙනි වතාවට මේකට එකඟ වෙනව නෙවෙයි. ඒ මනුස්සයා ඒ වගේ යම් ප්‍රමාණයකට පරිශන කරලා ප්‍රතිඵල ලැබලා තිනවා. ඒ පරිශන කියන්නේ සීල ශික්ෂාව කියලා. යම් කිසි කෙනෙක් මේ සමාජයේ ජීවත් වෙන ගමන් පෞල් කන ගමන් තමන්ගේ පවතින සීලයක් රැකලා ඒ සීලය තමන්ට තේරිලා ඒකෙන් ජීවිතේ උසස් වීමක් කියන එක මේ වෙනකොටත් ලැබෙපු කෙනෙකුට තමයි ඔය ඊගාවට තියෙන සීලයේදී අපි කටයුතු කරන වීතික්කම මත මේ කෙලෙස් පිළිබඳව කටයුතු කරලා උපක්‍රම කරලා යම් ප්‍රමාණයක සාර්ථකත්වයක් ඇති වෙච්ච කෙනෙකුට විතරයි ඊගාවට තියෙන මේ පරිඋත්ථාන කියන කෙලෙස් જાතිය හම්බ වෙන්නේ සහ ඒකත් එක්ක කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒකේ නම් වැඩේ පටන් ගත්තා නෙවෙයි. ඇත්තට මේක එක පිම්මක් පැනලා ඉතකොට යම් යම් ශික්ෂාපද රැකීමේදී තමන්ට හම්බෙලා තියෙන කරදර අඩු ගතිය පොදු වෙන මේ පුද්ගලිකව අත්දකලා තියෙනවා. ඉතින් අත්දකපු එකනට ඊගාවට යන අභියෝගය තමයි ඒ වීතිකම භූමියේ කෙලෙස් විවිධාල ප්‍රදේශයක් මේ විදිහට කඩන්න පුළුවන් එක දුර්වල දෙයක් මේ උපක්‍රම වලින් කරන්න පුළුවන් කිව්වට පස්සේ ඊගාවට යන අභියෝගය තමයි මේ පරිඋත්ථාන කෙලෙස්. ඉතින් මේ පරිඋත්ථාන කෙලෙස් ප්‍රධාන වශයෙන් බෞද්ධ පොත්පත්වල උගන්වන්නේ නීවරණ ධර්ම පහවතෙන් තමයි. පංච නීවරණ කියලා. නමුත් මේ පටිසම්භිද වගේ මාර්ගි වගේ පොත්වල නෙය්‍යා වර්ණ විහිද 6කට කඩලා පෙළෙන වෙලාවල් තියෙනවා. මේ සමස්ත නම් එකයි. යම් කේයකින් යම් කිසි කෙනෙක් 100ක් නෙවෙයි සීලය පිළිබඳව යම් තහවුරුවක් ඇති කරගත්තට පස්සේ ඒකෙන් හික්මිලා සීතල වෙලා එයා ඊගාවට යුද ප්‍රකාශයක් කරනවා. ඊගාට තියෙන සතුරු බල මණ්ඩලය තමයි පංච නීවරණ. නීවරණ වලට විරුද්ධව නීවරණ බිඳගෙන මම යනවා කියන. ඉතින් ඒක කාම ලෝකේ ඉන්න කෙනෙකුට හිතන්නවත් බෑ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම නීවරණ යටතේ ඉන්නේ. මේකේ නා කාම ලෝකෙන් අයින් වෙනවා සිල්වතෙක් වෙලා ඒක පිළිබඳ යම් අත්දැකීමක් ඇතුව මේ නීවරණ පිළිබඳව මේ යන ගමනේදී මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ අහනවා නැත්නම් ප්‍රශ්නයක් නගනවා කොච්චරක් සිල්පද විශ්වාසය ඇති වෙන්න ඕනද කොච්චර කාලයක් සිල්වතෙක් වශයෙන් ඉන්න ඕනද මේ පරිඋත්ථාන කෙලෙස් එක්ක යුද ප්‍රකාශ කරන්න කිසි කෙනෙක් උත්තර දෙන්නේ නැහැ. අඩුම ගානේ පන්දිල් තියෙන්න ඕන. එක චිත්තක්ෂණයක් සිල්ලා තිබුණා නම් ඇති සමාධි භාවනාවට යන්න. අන්න එහෙම බෑ කියන එකට තමයි නෑ නෑ එහෙම කරන්න බෑ. ඔකට මෙච්චර සිල්පද රකින්න ඕන මෙච්චර කාලයක් ඉන්න ඕන කියන එක ඔක්කොම පස්සේ ආපු අනවශ්‍ය බහුමත. බුදුරජාණන් වහන්සේ එහෙම මොකක්වත් කරන්නේ නෑ. සිල්පදයක් අවශ්‍යයි. සිල් රකින්න ඕනේ. හැබැයි මෙච්චර සිල්පද රකින්න ඕන මෙච්චර කාලයක් රකින්න ඕන කියන එක වර්ගීකරණය කරලා නෑ. නමුත් භාවනා කරන්න ඉස්සෙල්ලා සිල්පදයක් රකින්න ඕන කියන එක අපි පිළිඅරන් තිනවා. අට සිල් තියාගෙන ඉන්නවා. අටසිල් සමාදන් කරලා තමයි භාවනාවට යන්නේ. එතකොට මේ යෝගාවචරය ඇත්තරම මේ ශිල්පද රැකීමේ ආනිසන්ත මේනට බුද්ධි විඳලා තියනවාද? එනතන සම්මත වශයෙන් අරගෙන තියනවාද කියන එක දෙපැත්තම වාසියට තමයි තියාගෙන යන්නේ. ඉතින් මේ විදිහට ශිල්පදයකින් නැත්තම් පරිවිතික මට්ටමේ කෙලෙස් එක වැඩ කළ යම් ශක්තියක් ඇති කරගත්ත යෝගාවචරයා ඊ ගාවට තියෙන පරිඋත්ථාන කෙලෙස් පිළිබඳව කරන මේ හටන බැත්තක තියන්නේ මේ යුද ප්‍රකාශය. අබුදුමාකාර අභියෝගයක් ඒ රිස්ක් එකක් ගන්නවා. එහෙම නැත්නම් ඒ අනතුරුදායක තත්ත්වෙට අභීතව යුද ප්‍රකාශයක් කරනවා. ඒ යුද ප්‍රකාශය කෙරුවට වැඩේ හරියන්නේ නැහැ. ඊට පස්සේ ඒකට අවශ්‍ය උපකරණ ආයුධ හදා ගන්න ඕනේ. වෙලාව බලලා පහර දීම කරන එක තමයි අපි මේ උදාහරණයක් වශයෙන් කියනෝ නම් වැඩමුළුවට ඇවිල්ලා පැයක් වාඩි වෙලා ඉනකොට ඒ පැයේදී කොහාටද හිත යොදන්නේ? මොකද්ද කරන්නේ? මොකද්ද ගේම් බලාපොරොත්තු වෙන්නේ? කොහොමද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කියන එක ඔය ඉඳගත්තු පළියට හම්බ වෙන්නේ නැහැ. කර කර කරලා සාකච්ඡා කරලා බණ අහනකොට තමයි තේරෙන්නේ මම ඉඳගත්තාම ඉඳගෙන ඉන්නේ මොකක් ළඟා කරගන්න. ඉඳගෙන ඉන්නේ මොකද්ද මූලික පරමාර්ථය? නැත්නම් අත්‍යන්ත පරමාර්ථය මොකක්ද? සක්මන් භාවනා කරනකොට මොකද්ද අත්‍යන්ත පරමාර්ථය? එදින්දා ජීවිතේ වැඩ කරනකොට සතිය පිහිටුණා භාවනාවට නංගනවා කියනක මොකද්ද? ඒක උරගා බලන්නේ මොකෙන්ද කියලා බැලුවොත් සාමාන්‍ය විදිහට භාවනාවක අවශ්‍යතාවය ඇයි භාවනා කරන්න කියලා ඇහුවොත් කියලා දෙන්න පුළුවන් නේ අපි මේ වගේ භාවනාවක් නොකරනොන හිත කොයි වෙලාවෙ කොහේ යනවද කියලා කාටවත් කියන්න බෑ. එහෙම නැත්නම් හිතේ න්‍යාය පත්‍රය බැලුවොත් කිසිම කෙනෙකුට න්‍යාය පත්‍රයක් නැහැ. අපි මොන විෂය පිළිබඳව සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් වෙලා හිටියත් හිත යන තැන කාටවත් සීමා කරන්න බෑ. ඒ නිසා මේ ඔක්කොම හම්බ කරලා අඩිය නැති මල්ලකට පුරවන වගේ එකක් කරන්න. මල්ලක් නැති මල්ලකට මේව හම්බ කරලා දාන්න. බලනකොට මොකක්වත් නැහැ. අන්තිමට මරණ මොහොතේදී බලනකොට කිසිම චාරයක් නැහැ මේක. අන්නේ චාරයක් නැතුව හැසිරෙන හිත මොකක් හෝ දන්න මධ්‍යස්ත නැවත නැවත ලබන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක තියලා මෙන්න මේ චිත්තක්ෂණයේ මගේ හිත තිබ්බෙ මෙන්න මේක කියලා කියන්න පුළුවන් නම් අපි එකට කියනවා හිතේ වෙලාවේ නන්නත්තර වෙලා නැහැ අසවල් අරමුණේ තිබ්බෙ කියලා කියන්න. ඉතින් මේක මේ මූල ධර්මානුකූලව මේ පරිඋත්ථාන කෙලෙස් ගැන කතා කරනකොට මගේ හිත තියෙන්නේ අසවල් එකේ අසවල් අරමුණේ. ඒ අරමුණ උග්‍ර කාමයේ හෝ ద్వේෂයේ නෙවෙයි මධ්‍යස්ථ අරමුණක්. ඒ අරමුණ නැවත නැවත මතුවෙන එකක්. ඒ අරමුණ ප්‍රතික්ෂේපණය කරන්න පුළුවන් එකක් නම් අන්න ඒ වෙන දෙයකට හිත යොදන්න නැත්තම් එල්ල කරන්න හදන උපමාව සරුවචනන්සේ මතක් කරලා දෙනවා. ඈත තියෙන එල්ලකට හරියට බීතලෙන් විදින්න හදන ගන්න උත්සාහයක් වගේ ඊතලේ එහෙම යන්නේ නැතුව හරියටම එල්ලෙටම විදින්න ගන්න දුනු අයෙක් හෝ දුනු අයෙක්ගේ සහකාරී කරන උත්සාහයක් වගේ හැම තැනම චාරයක් නැතුව දුවදුව හිටපු හිත දන්න කියන්නේ කර්මුණට ගන්න එක අපි කියනවා. ඉඳගත්තට පස්සේ වාඩි වෙලා භාවනා කරන කෙනා තමන් බාධා වෙන කරුණු හිරිහර වෙන කරුණු පුළුවන්තරම් අඩු කර ගන්නවා. අඩු කර ගැනීම සඳහා පට්ටලව වාඩි වෙනවයි කියන එක ඉඳගෙන ඉන්නකොට මේ කයේ සහයෝගය ලබා ගැනීම සඳහා පට්ටල වාඩි වෙනවයි කියන එක මේ ලෝකේ තියෙන කිසිම සුඛභෝගී උපකරණයක යානයක වාහනයක කොට්ටක මෙට්ටක කරන්න බෑ. ඒ සඳහා අවශ්‍ය කළ තියෙන නිකං කය එක විදිහකට තියෙන එක විතරයි. ඇයි ඒ සඳහා මේ කාය සාක්ෂියකින් කය කැප කරලා මේ කරන වැඩේදී Taman දන්නේ නැත්නම් මෙන්න මේ විදිහට වාඩි වුණොත් තමයි මට සැප කියලා. ඉතින් ඒ පරියන්ක හරියන්නේ නෑ. ඒ නිසා වාඩි වෙන්න පුළුවන් තාලෙට බලලා බලන්න කොයි එකද කොයි වාය විදිහට වාඩි වෙච්චාම තමයි කය අමතක කරන්න පුළුවන්. සරල භාෂාවෙන් කියනවා. මෙන්න මේ විදිහට කය තිබ්බොත් මට ඒ අමතක කරන්න පුළුවන්. යා ඒක විසින් නඩත්තු වෙනවා. අපි අම්මා කාට කය තිබ්බොත් ඒ විදිහට අපිට පටල නැත්තම් ඒක නඩත්තු කර කර ඉන්න වෙනවා නම් අපිට වෙන අරමුණක් අඳුලා දෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කය පටලව තැම්පත් කරගන්නවා කියන එක කිසිම ත්‍රිපිටක ග්‍රන්ථවල හොයන්න බෑ. උදෙන්සෙ පල්ලංකම් ආභිජිත්වයි කියලා කියන. පල්ලංග බඳ වාඩි වෙන්නේ කියලා. ඉතින් වාඩි වෙලා Taman දැන් මේ ඉඳගත්ත ඉරියව්වේ මට කිසි බාධාවක් නැහැ. ටික වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා බලන එක සඳහා කයට හිත යොදලා සැකිල්ල ගන්නේ කියලා කියනවා හිතෙන්. මම මේ ඉඳගෙන ඉන්න ක්‍රමේ මම ඒ වැඩිට පහසුවක් වෙයිද කියලා. එහෙම නැත්තම් මේ කය නිතරම සංඥා නිකුත් කරන්න පටන් ගන්නවා අසම බර භාවය නිසා. වේදනා නිසා සද්ද නිසා අනිව පුළුවන් තරම් ප්‍රයත්නෙන් ප්‍රයෝගෙන් අයින් කරන්න කියනවා. අපි භවනා මධ්‍යස්ථාන කියන්නේ ආන්නේ කරතර අඩු තැනකට ගියත් තමයි පටල වාඩි වෙන්න දැන් නැත්තම් උලක් උඩ හිටියා වගේ එතන වලිගේ උඩ වාඩි වෙච්ච රිලෙවෙක් වාගේ ඉතින් අලිය. ඒකට කියන්නේ තියෙන වලිග පොඩ්ඩක් ගසා දාලා අයින් කරලා වාඩි වෙන්න කියලා. ඒක කියලා දෙන්න ඕනේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න මේකට කරන අනුග්‍රහයක්. ඊට පස්සේ වාඩි වුණාට පස්සේ Tamanට ස්වභාවයෙන් මොකද්ද තේරෙන්නේ? මම දැන් හිටගෙන නෙවෙයි කියන්නේ. මම දැන් ඉඳගෙන ඉන්නේ. මම දැන් නිදාගෙන නෙවෙයි. මම දැන් ඇවිදිමින් නෙවෙයි. මම දැන් ඉඳගෙන ඉන්න බව දැනගන්නේ මොකෙන්ද කියලා බලන්න. එතකොට ඒක මේ පිටින් ගෙනත් දාපු ගන්න නෙවෙයි. අපි සංසන්දනාත්මකව බලනවා ඉඳගෙන. මම දන්නවද හොඳටම මම හිටගෙන නෙවෙයි කියලා. මම දන්නවද හොඳටම ඇවිදිමින් නෙවෙයි කියලා. මම දන්නවද හොඳටම නිදාගෙන නෙවෙයි කියලා. ඒක හොඳට ප්‍රත්‍යක්ෂණය කරන්න. කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ඇවිදින වෙලාවෙ බලන්න ඉඳගෙන ඉන්න එකත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා. එහෙම නැතුව මේ අසවල් දේ බලන්න ඕනේ මේක තමයි හොඳම දේ කියලා අපි හිතේ දාගෙන ඉන්නවා එකකින්වත් අපිට ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඒ නිසා කවදා හරි යෝගාවචරයට හිතන්න උන්ට අර වගේ උන්ට උදේට දාකෑම දාන ටිකක් අරගෙන අරපත හොදාගෙන පිරිසිදු වෙලා ගිර නැගින වෙලාවක වාඩි වෙලා මම දැන් මේ භාවනාව සඳහා වාඩි වෙලා ඉන්නවයි කියලා ඉඳගෙන ඉන්න එකේ සැපේ ලැබුණා නම් ඕකටයි නිවන කියන්නේ. එච්චර වෙන මොකක්වත් නැහැ. අව දැන් හොඳට වාඩිලා ඉන කිසිම දෙයක් කරන්නේ නැහැ. මම ඉඳගෙන ඉන්න එක සැපක් මට. අනේ තව චිත්තක්ෂණයක්. දිගින් දිගට මේක පවතිනවා නම් Tamande තේරෙයි ඒ සඳහා මේ ඉඳගෙන ඉන්න බව රස විඳින්න නැත්නම් ඉඳගෙන ඉන්න එක අභිරමණය කරන්න කීයක් බාධක අයින් කරන්න ඕනේ. ඒක නිසා මේකට කියනවා ඉඳුන් හිතුන් පහසුකම කියලා. ඒකල කල්පනා කරලා බලන්න මේ වගේ සැලසුම් සහිතව කෙරුවේ නැත්නම් අපි හැම වෙලාවෙම අඩලෙටනේ ඉන්නේ. කිසිම වෙලාවක කිසිම රසාවක කිසිම තැනක අපි ඉරියව් සම්බර නැහැ. ඉතින් ටික කාලයක් කරන් ලෙඩ වෙනවා. මොනම මැෂින් එකක් වුණත් ලෙවල් කෙරුවේ නැත්නම් මැෂින් එක අත්‍යවශ්‍යයි. හදන්න ඉස්සෙල්ලා හොඳට පොළොව පට්ටල කරලා පට්ටල කර ගන්න ඕනේ. ඒ පට්ටලේ ගැන බුදුහාමර කොච්චර කතා කරලා තියෙනවද? ඒ නිසා දල වශයෙන් කිය හැකි, තරල වශයෙන් කිය හැකි යම් මොහොතක ඉඳගෙන මම මේ ඉඳගෙන ඉන්නවා කියන එක සතුටු වෙන මනුස්සයාට විතරයි නිවන් දකින්න පුළුවන්. ඉඳගෙන ඉවල අරකනුනේ නැහැ, මේක උනේ නැහැ, ඉඳගෙන තින්නේ අඩලෙට. ඒකත් වේදනා සහිත නම් ගමනක් වෙන්නේ නැහැ. ඒ වගේම පොළවේ ඇවිදිනකොට සමබරව ඇවිදින ගමන් සතුටු වෙන්න පුළුවන් මනුස්සෙක්. මම පොළවේ ඇවිදිනවා. ඉතින් කවුරුවත් හිතන්නේ නැහැ මේ වගේ දෙයකින් මේ නිවන පටන් ගන්නවයි කියලා. ඉතින් ඒකට මහසීසාඩුව ස්වාමීන් වහන්සේ මතක් කරනවා එක චිත්තක්ෂණයකට පට්ටල වාඩි වෙලා හිටියට ඒ පට්ටල වාඩි වීමේ ආදීනවාණි සංසය ඒ චිත්තක්ෂණේ වැටෙන්නේ නැහැ කියලා. චිත්තක්ෂණ කීපයක්ම වාඩිලා ඉන්නවා. වාඩිලා ඉනකොට තේරෙනවා අපි වෙන වෙලාවක මේ ශරීර දෙන දහවද. ඒකෙන් ගන්න වැඩ. හරියට කරත් බැඳගත්තු මීහරකෙක් වාගේ බරාදිනවා මිසක් ආ කයේ සුවසිතිය පිණිස අර්ථ කුසලයේ පිණිස මේ පොඩ වාඩි වෙලා ඉන්නේ අපි අපේ කාර්යතරණ කොහෙද වෙලාවක් තියෙන්නේ බුදු කෙනෙක් පහළුන් නැත්තම් අපිට ඇත්තටම කියනවා නම් දැනටත් පැය 24 මදි පුළුවන් නම් මාරයට ගාණක් එවලලා පැය 25 කරගන්න ෂුවර් ඕගොල්ලෝ පොලිමේ ඉඳි ගිහිල්ලා කීය දීලා හරි ගමන් නැහැ පැය 24 25 කරන්න ඒ 25න් කොච්චර ප්‍රදේශයක් දෙනවද තමන්ගේ හිත සෝපින්ස නැත්තම් තමන්ගේ අර්ථ කුසලයේ පිණිස. ඉතින් බුදුහාමුදුර අපිට ඒකනේ ගිනල්ලා මේ දීලා තියෙන්නේ. වාඩි වෙලා ඉන්න එකේ සැපේ. ඇවිදිනකොට ඇවිදින එකේ සැපේ. දත්මදිනකොට දත්මදින එකේ සැපේ. බත් කනකොට බත් කන එකේ සැපේ. මේ කරන දේ අපි ඒක එළඹ වාසය කරනවා නම් ඒකෙන් කියන්න තියෙන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න චිත්තක්ෂණේ නීවරණ පහම නෑ. ඇවිදිනකොට ඇවිදින බව දන්න චිත්තක්ෂණේ නීවරණ පහම නෑ. දත්මදිනයි දත්මදින බව දැනගෙන ඒක එළඹ වාසය කරනවා නම් නීවරණ පහම නෑ. ඒක නිසා ඒ සඳහා කාලයක් වෙලාවක් ඉරියව්වක් නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඇත්තටම ගොඩක් අත්හැරදී උනාට පස්සේ තමයි ඒක තේරෙන්නේ කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා. මේ කියන පරිඋත්ථාන කෙලෙස් ඔය හිතන තරම ඝන බහල නෑ. ඒකට හරි උපක්‍රමයේ කෙරුවොත් අපිට 100%ක් නැති කරන්න බෑ. අතරමැද පැලෙයිරි හිදස් විනිවිදින්න පුළුවන් තැන් හොයන්න යන්න අපේ මොළේ කවදාකවත් ක්‍රියාත්මක වෙච්ච නැති ස්නායු පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. මේ නීවරණයට යට වෙලා ඉන්නවට වැඩිය ඒකේ දුර්ලතන බලලා එතන පහර දීම සඳහා කටයුතු කරනකොට කිසිම කෙනෙක් කරපු එකක් කොපි කරලා හරියන්නේ නැහැ. තමන්ම ක්‍රමසහ විදි හදන්න ඕනේ. එහෙම කරගෙන කරගෙන යනකොට තමයි අපි කවදාකවත් ක්‍රියාත්මක වෙච්ච නැති මොලේ යම් යම් පද්ධති වැඩ කරන්න පටන් අරගන්නේ. ඒකේ පළවෙනිම දේ තමයි කය යාලු කරගන්න. හැම වැඩකටම කය යාලු වෙන්න ඕන නිසා මේකට කායගත සති කියලා කියනවා. ඒක නැත්තම් මේ ලැබපු මනුස්ස ජීවිතය අගය කරන්නේ නැතුව ලැබු මනුස්ස ජීවිතේ ඉඳුන් හිටුන් ඉරියව්වේ පහසුකම දන්නේ නැතුව මේ තඩමණ්ඩ ගියොත් මං කියනවා නිකන් පූසෙද්දිහා බලන්නේ. ඌ කොච්චර ජොලියද ඉන්නේ. ඕන genuට තද වෙලා ඉන්න වෙලාවක නිකන් පූසෙද්දිහා බලන්න. ඌ පූස විතර රජුරුවන්ගේ සිංහාසනේ නැග්ගත් රජුරු එලවන්න නැති. බල්ලෙක් නැග්ගොන චිප්බල්ලා කියලා ගහලා පයින් ගහලා ඌ ඇදලා දානවා. පූසා ඒ තරම් අපිට පණිවිඩයක් උගන්වනවා. කොයි වෙලාවෙත් හරි පහසුවෙන් ඉන්නේ. හැබැයි මිය වල්ලන්න ගියා. ආය මොකුත් නැහැ. පහරියට වැඩේ කරා. ඊට පස්සේ උපාසක බලලා. ඌ මේ කොයි එකද බලන්නේ උනේ සොක්‍රටිස් වගේ ඉන්නේ. ඌ වැදගත් තාලේදීනේ හැබැයි ඉන්නේ. මුක්ක් කරේ නලියවන ඌට තේරෙනවා. මේ මිනිස්යාට කවදාකත් ඒක කරන්න බෑ. කවමදාකත් ඒක ඌට ඉඳුන් හිටු පහසුකම කියන එක තේරෙන්නේම නෑ. කොහේ ගියත් අඩලෙටමයි වාදේ. ඇවිදින්න ගියත් අඩලෙට. ඉතින් ඉංසා නිකන් මහ පොළොවේ නිකන් ඇවිදිනකොට එහාට මෙහාට පටලෙට ඌසෙක් ඇවිදිනකොට කවදාකත් සද්ද ඇහෙනවද කියලා බෑ. දී පූසයි වෙන්නලු කොටියට එක පවුලේ කට්ටියනේ. ඉතින් කොටියට වෙලා තියෙන ගොදුරක් දැකුවම දබාස් ගාලා වලිගේ ගහනවලු එහාට මෙහාට ගොදුර දුවනවා. පූසා වලිගේ හොල්ල නැට දැකලා තියෙන ගොදුර දැකපන්. පොලේවත් දන්නේ නැහැ. පිටිපස්සින් එකනක් පේනවා වැඩේ ඇලයින්මන්ට් එක යනවා කියලා. ඉතින් පූසට ගහක් දිගේ උඩට නැගලා බහින්න පුළුවන්. කොටියට නගින පිටත නංගින පාඩ මෙතන උගලලා තියෙන පූසා. බහිනාටි උගල්ලා නැහැ. ඉතින් ඌ කොන්ද කඩා ගන්නවා. ඒ නිසා කොටියේ මේ පූසයි තරහ. ඉතින් මේ මනුස්ස ජීවිතේ ගත කරන්නක පූසෙක් කාන්නේ. මම අවුරුදු එකමාරක් විතර ස්පයි කරා ඥානාරාම ස්වාමීන් වහන්සේ බලන්න. බලාගෙන හිටියා මේ මනුස්සයා මේ වයසටද මේ තැම්පත් වෙලා ඉන්නේ? නැත්තම් බොරුවක්ද මේ කරන්නේ? එතෙන් මොකද්ද වෙන්නේ කියලා හැම ඉරියව්වෙම හැම ඉරියව්වෙම වෙන්නේ බොහෝම පහසුවේ. මේ මහා බර වැඩක් කරන කෙනෙක්. ඉතින් මේ වගේ පුංචි කරුණු ඊගාවට අපිට කරන්න තියෙන පාඩමේ කරන්න තියෙන මේ නීවර නැති කිරීමේදී තමන් ඉන්න මොන ඉරියව්ව හරි කමන්නේ. ඒ ඉරියව්ව සම්පත්‍ති කර අවස්ථාවක් කරගන්න. සාසන සම්පත්‍තියක් කරගන්න. කඹුරන් නැතුව. මේකට කියන්නේ ඉඳුන් හිටුන් පහසුකම කියලා. ඉඳුන් හිටුන් පහසුකම දන්නවනම් ඉතින් මාසේ ලෙඩ වෙන්නේ නැහැ. හැම වෙලාවෙම මේ කයත් එක්ක ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි අද ලෙඩ වෙලා තියෙන්නේ කයට වෛර කරන නිසා, ඉරියව්ව දන්නේ නැති නිසා. අපි මේ කය තියෙන විදිහට කැමති නැහැ. ඒක බොඩි බිල්ඩින් කරන්න හදනවා. බර උස්සනවා. රූපලාවන්‍ය කරනවා. එහෙම මෙහෙන් වැඩ දානවා. මේ හැම එකකම තියෙන ප්‍රകൃතියට වෛරයක්. ඊටවතින් ඒක ලිවර්ලා බැලුවම අර තිබුණට වඩා පොඩ්ඩක් ඇතයි. ඕන බොඩි බිල්ඩින් කරන කෙනෙක් මම අවුරුදු 40 50 පැන්නට පස්සේ මේ තන් වැක්කිරෙනවා නාකිය ආච්චි කෙනෙක් වගේ. 40 50 යනකම් මේක ෆිට් බොඩි එක තියෙනවා. කණ්ඩ දෙයක් නෑ ඊට පස්සේ. ඕනි වෙසින්හෙක් නිකන් බල්ලෙක් වෙනවා. මොකද මේ ලාවට ස්ටීරියොයිඩ්ස් කරලා හරි මේක පුම්බගෙන පෙන්නගෙන දිනනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බලන්නකෝ බුදුරජාණන්සේගේ ශරීරය. ආයි කිසිම නෑ ඒ වගේ නිකන් ආටෝප සාටෝප මොනක්වත් නෑ. දෙචිසක් මහ පුරුෂ ලක්ෂණ 80ක් ව්‍යංජන පින. හැම වෙලාවෙම ඉන්නේ ඉරියව පිළිබඳ අවබෝධය. ඉතින් මේක අත්‍යවශ්‍ය දෙයක්. මේ වැඩමුළුව පුරාවට නිකන් කටුකොහලක ඉන්න ඕන ගමක් අඩලෙට ඉන්න ඕන ගමක් අරක මේක හොයාගෙන යන්න ඕන ගමක් නැහැ. තමන් ඉන්න ඉරියව්ව මොනේ කිය හරි කමක් නැහැ ඉන්නවනම් මතක් කරන්න තියෙන්නේ ඉන්න ඉරියව්ව දන්න හැම චිත්තක්ෂණයකම ඉතේ පරිඋත්ථාන කෙලස් නැහැ. එතකොට බලන්න අපි කොච්චර අඩු චිත්තක්ෂණ ප්‍රමාණයක්ද ඉන්න බව දන්නේ ඉන්න බව අගය කරන්න කියලා. ඒ මොකද අපි මේ අනෙකුත් වගකීම් යුතුයකන් නිසා අපි මේ ශරීරයේ ඇදට තියලා තින්නේ අඩලෙට තියලා තින්නේ භාගෙට ඉන්නේ. ධන්නේකට කියනවා මේ ලැබිච්ච ඕලාරික අත්පටිලාභය එළඹ වාසය කරනවා කියන. කුයි ඉරියව්වේ හිටියත් මොනවා කරත් කරන දේ ඒකට ලේසි ක්‍රමේ තමයි ඒ ඉරියව්වට හිත ගන්න තියෙන ලේසි ක්‍රමේ තමයි SMS කියලා කරන දේ පොඩ්ඩක් නැවතිල්ල කරන්න. එතකොට නිතරම හිත අහන මොකද කියලා. එතකොට කියන්න බර නෑ මට අවශ්‍ය ලතින සති පිට. අනිත් එක අදිස්ථාන කරන්න මම මේ වැඩ ඔක්කොම කරන ගමන් ඒක ඇදිගෙන සතියෙන් ඉන්නවාද කියලා. තුන්වෙනි එක තමයි තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. විශේෂයෙන්ම වැඩමුළු ඇතුළත. මොන වැඩක් කරත් ඒ කරන වැඩේ සද්දයෙන් නිකුත් වෙනවා. එහෙම තමයි මියෝ ඉන්න බව පූසා දැනගන්නේ. මීයට බය හද්ද නැතුව වැඩේ ඉන්නේ. තමන් කරන හැම වැඩකදීම නිකුත් වෙන සද්දයට අහුම්කම් දෙන්න අඩු කරන්න උත්සාහ කරන්න එපා. ඉබේම අඩු වෙනවා. ඒ ඔක්කොගෙන් වෙන්නේ අර අවධානය වර්තමාන මොහොතට ගැනීම. ඉතින් එතකොට මේකෙදී එක එක නයික එක නෝ SMS වැඩි කරන්න ගියාම මේ මහා දිනකක් මැද හිටියත් තමන් ඉන්නේ උදකලා වෙලා. ඉතින් ඌව මං හිතන්නේ ඔය ගැඹුරු භවනාවක් නෙවෙයි මම මේ කතා කරන්නේ. අපි ළඟ දැනටම තියෙන දිනචරියාව හරහා චිත්තක්ෂණ කීයක් ගොඩ දාන්න පුළුවන්ද? ඒ විදිහට ගියොත් විතරක් ඒකේ අභිවෘද්ධියක් නැත්නම් අනුපූර්ව විදිහට තමයි චිත්තක්ෂණ රාශියක් එක දිගට මතනම් මේක ඇතුළත නිවර්ණ තිබුණ නැහැ කියලා ප්‍රකාශ කරන්න පුළුවන් වේ. ඉතින් අද ගොඩක් වෙලා ගිය නිසා මම මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙනවා ධර්මදේශනාව. අපි බලමු ඉස්සරහට මේක මේ ලබාගත් පදනම මත ඉඳගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඒ මෙතෙක් වෙලා දේශනා කරපු කාරණා ඉදිරිපත් කරපු කාරණා හැම කෙනාටම මේ කරගෙන යන වැඩ පිළිවෙලට ධෛර්යයක් ශක්තියක් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. දයපි ඉස්හාල සංවිධානයක ප්‍රඥාවක් විදියට අඩමුලේ දවසක් කරදරකින් තොරව ගත කරා. ඒ නිසා අපි බෙනින ඔපිනිය උදව් කාර් කළා වූ සියලුම සත්පුරුෂ මණ්ඩල වලට අපි එකතු කළා වූ යම් කුසලයක් වෙනවා නම් ඒක අනුමෝදන් කිරීමේ ශීර්ෂයෙන් සත්පුරුෂයන්ට අවදාර උපකාර කරපු සීල දනහට පෙනී නොපෙනී කරපු සීල දනහට ඒ පිනයිත් වේවා කියලා සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඒ වගේම අපි මේ වැඩ කරගෙන යනකොට අපිට ඥාති වෘත වශයෙන් උදව් කරන සීල දනාම ජීවත් වෙන්නේ නැත්තෝ වේවා නැත්නම් මිය පරලෝකයේ ඇත්තෝ වේවා අපි ඇත්තෝ මේ වෙලාවේ තී කරනවා කියන සංකේතයක් වශයෙන් අපි ඥාතින් වෙනුවොත් සාදුකාරය පවත්වන අතර අපි ඉල්ලා හිටමු යැත්තන්ට ඉන්නා තැනක සිට අපේ සාදුනාදේ අහලා අපිත් එක්ක මේකටම සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ඥාතින් වෙනුවෙන් සාදුකාරය පවත්වමු. සාදු සාදු සාදු. අපි වශයෙන් මේ එකතු කරගෙන යන ටිකෙන් ටික කරගෙන යන මේ වැඩ පිටවලට මේ පින් සත්‍ය නම් අපිට දිගින් දිගටම අසත්පුරුෂ සංසේවනයේ නොවේවා. දිගින් දිගටම අපිට සත්පුරුෂ සංසේවනය යාව නිබ්බාන වේවා. නිවන දක්වාම සත්පුරුෂ සංසේවනය ලැබේවා කියලා අපි සාදුකාරලිය පරමාර්ථ පිටුවා ගනිමු. ඉතින් මේක තමයි අපි ඔය ඊත්තවතා ආදී ගාථා සජ්ජහානා කිරීමෙන් කරන්නේ. අපි සම්ප්‍රදායට කරු කිරීමක් වශයෙන් ඊත්තවතා ආදී ගාථා සජ්ජහානා කරමු. දන්න අය සජ්ජහානා කරන්න, අනික් අය අවධාරණයෙන් අහගෙන ඉන්න. එත්තාවතා චගම්මේ හීතම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චගම්මේ හීතම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චගම්මේ හීතම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතියේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතියේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතියේනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු